හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හැම දිනාමත් එකම ගෞරවයෙන් පිළිගන්නවා. අද සතියේ සඳුදා අද අඟහරුවාදා පස්සේ කරන ධර්ම සාකච්ඡාවට ඉතින් අද දවසේ නියමිත දවස් මේ අවස්ථාවේදී කරන්න වෙන්නේ නැහැ. එසේ නමුත් අපිට මේ ගෞරවයෙන් කරපිට දැන් වුණා වගේ ගෞරවණීය ජයලංකාර සයන්වාසේ ඔන්ලයින් දෙකම මේ ගත්තා. ඉතින් අපි උන්වහන්සේගේ කාලෙන් කෙටි වෙලාවක් ඉල්ලගෙන අපි ප්‍රශ්නයක් අපිට මුලික ප්‍රශ්න දෙකක් විමසගෙන අපි ඒ ඔස්සේ සාකච්ඡාවකට එළඹෙමු. එහෙනම් උන්වහන්සේගේ කාලය වැඩිපුර ගන්න නැතුව සයන්වාස මම කිසිම සල්සුකුත් නැහැ මොන ප්‍රශ්නයක් අහන්නද කියලා. මේක අම්බෙසේ දෙක දෙයක් සයන්වාස මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ කලිනුත් යොමු වෙලා තියෙනවා කියලා මම හිතනවා. සයන්වාස මම නැවතත් යොමු කරන්නම් ප්‍රශ්නය. සයන්වාස මේ සයන්වාසේ ගිරිමානන්ද සූත්‍රයේ හරි තියෙනවනේ මුලටම සයන්වාස අනිච්ච සංඥාව කියලා. ඊගොඩ අවසානයේදී ඇයි සයන්වාස සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා කියන්නේ? ඇයි මුලින් අනිච්ච සංඥාව වඩන්න කියලා ඇයි නැවතත් අගදී සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව වඩන්න කියලා කියන්නේ? ඇයි ඒ දෙකේ අර මොන ආකාරයේද වෙනසක් අපි තේරුම් ගන්න ඕනේ? සයන්වාස සයන්වාස ගැලපෙනවා නම් මේ සයන්වාසෙක් පොඩ්ඩක් කියලා දෙන්න සර්.
ඒක සම්පූර්ණ සත්‍යයක් සඳහෙලක් වේවා. මම මේ ගිරිමානන්ද සූත්‍රයේ හරගෙනම කියන්න. ඒක හැම එක්කිනම දන්නවා. අංගුත්තරනිකාය දශකයේ තියෙන අනිච් සංඥාවල් මම දරන මතය මම පැහැදිලි කරන්න සමහර වෙලාවට කෙනෙකුට ගැළපෙන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තකුත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවල් දේශනා කරන තැන තමයි ඔය සතාව කියන්නේ. එතකොට දස සංඥාවල් ගැන අපි ඉස්සරලා ඉතිගෙන මාතෘකාවක් කියලා එකක්. මේ මාතෘකාව දිහා බැලුවයින් පස්සේ මාතෘකාව දිහා බලනවා තේනවා අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා හතරවෙනි එක අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා පළවෙනි එක අනිච්ච සංඥාව. ඊට පස්සේ ආය යනවා සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. මේකේ මේ ඇත්තටම අභයවටම කියනවා මේ මට නම් ඒ සූත්‍ර දේශනා වෙච්ච දේ නෑ කියන්නේ මට දැනෙන්නේ ඒ පද දෙකේ මාත්‍රකාව සානුකූල එහෙම හරියට ගැලපෙනවා පළවෙනි සංඥාවේ. ඒ තමයි අරණ්‍යයකට වෘක්ෂ මූලයකට ශුන්‍යාකාරයට ගිහිල්ලා ඉති පටිසක්කිට මේ විදිහට මෙනෙහි කරනවා. නුවණින් සලකා බලනවා, නුවණින් මෙනෙහි කරනවා. මොකද රූපං අනිච්චං, රූපය අනිච්චයි, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥාන අනිච්චං කියලා. දැන් මේවා මේ ස්කන් පහම අනිත්‍යයි කියලා හොඳට මෙනෙහි කරනවා. දැන් මේ කතාව සංයතනිකායේ දිහා බැලුවම ඒ වගේම මුලින් දේශනා කරා වූ ඒ පස්වග මහණුන්ට දේශනා කරා වූ ඒ සූත්‍ර දේශනා බැලුවන් පස්සේ හොඳට ගැළපෙတာ හරියි පිරිසිදුයි. එකින් එකට අනිත්‍ය පිළිබඳව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඔක්කොම විපාරගෙන මේ හේතුඵල ධර්මයන්ගෙන් සමන්නාගත වූ ධර්ම පිළිබඳව හිතට මෙනෙහි කරනවා. ඒක හරි පැහැදිලි. නිත්‍ය නෑ කියන එක සිද්ධ වෙන්නේ කොයි හරියද කියන ස්ථාන පහේදී වෙන්නේ. ඊළඟට එහෙම කියලා අව තියෙන තැනක් මේ සබ්බ සංඛාරේසු නිච්ඡසන්නා කියලා. ඒක කියන විදිහට නම් මේ මෙහෙමයි කියන්නේ. අපි ඉස්සෙල්ලා බලමු ඒකට මේක ඒ කතාව කියවෙන විදිය. ඊට කලින් තියෙනවා මේ සංඥාවක් සබ්බ ලෝකේ අනභිදත සංඥා කියලා එකක් තියෙනවනේ. සියලු ලෝකයන්හි කැමැත්තක් නේ. අත්සමාචානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. අභිරතේ කියලා කියන්නේ කැමැත්තනේ. යම් කිසි දෙයකට තිබෙනා නිකන් මේ හිත ඇදී යන ගතිය. ඒ යම් කිසි දෙයකට තිබෙනා වූ හිතේ ගිල ගන්න ගතිය. ඒකනේ එකක් ඉන්ට්‍රස් ගතියක් තියෙන සා. ඒකනේ අභිරතේ කියලා කියන්නේ. දැන් මේක අනිබිරතේ. දැන් අනිබිරතේ කියලා දැන් මේ ධර්ම වලට කිසිම කැමැත්තක් නැහැ. සබ්බ ලෝකේ ඇස කියන ලෝකේ, කනන ලෝකේ, නාසය කියන ලෝකේ, ඒවා දිව ශරීරේ ආයතන වශයෙන් ගත්තාන් පස්සේ අනිත් එක තමයි රූප වශයෙන් වේදනා සංඥා වශයෙන් එක කියලා අපි කියනවා. කොයි හරි කොත් මේක සිද්ධ වෙන්න කිසිම කැමැත්තක් එහෙම නැහැ. දැන් ඔන්න ඔය හරිය කියලා තමයි අර හරිය කියන්නේ. එතකොට මේ ලෝක ධාතුවේ යම්කිසි උපාදාන ස්වභාවයක් තිබෙනවා නම් ඉතින් ඒකේ කිසිම ඇලීමක් ඒ වගේ උපාදානය කරන දෙයක ඇලීමක් මේ මුළු ලෝකයේම ඇලීමක් නැහැ. ඕක තමයි එතන කතා. ඊළඟට තියෙනවා ඔය අනබිදත්තය. දැන් යම්කිසි දෙයකට මොකක් හරි කැමැත්තක් නැත්තම් මොකද්ද ඔකෙන් වෙන්නේ වැඩි? යම්කිසි දෙයකට කැමැත්තක් නැත්තම් ඔක කරේලගෙනින් නැහැ. අයින් කරනවානේ. ඉවත් කරනවානේ. ඒක නිසා තමයි ඔය අභිනිවේෂයන් තේ පජහන්තු දිරමෙති. අයින් කරන්නේ ඒකේ නොවැළෙනවා න උපාදියන්තු. උපාදාන කරන්නේ නැහැ. ඇයි? ඒපාලිකා. ඔන්න ඔය කතාව කියන්නේ මොකද්ද? අර අනිබිදත සංඥාව. ඔය අනිබිදත සංඥාව කියලා ඉවරනට පස්සේ තමයි අනිත් කතාව කියන්නේ. මොකද්ද? අතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන අනිච්ච සංඥාව දෙවෙනිවත් අපිට කියන තැන ඉද ආනන්ද භික්ඛු මහත් ආනන්දය මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේ සබ්බ සංඛාරේහි සබ්බ සංඛාරේහි සියලුම සංස්කාර ධර්මයන් වලින් සබ්බ සංඛාරේහි සියලුම සංස්කාර වලින් අක්ඛියති හරයති jigucchati බලන්න දාලා තියෙන වචනේ අක්ඛියති හරයති jigucchati සියලුම සංස්කාරයන් කෙරෙන් අයින් වෙනවා සංස්කාර නාම රූප ධර්මයන්ගෙන් එයා අට්ටියති කියලා කියනවා මේ පීඩා ලබනවා කියලා. පීඩා ලබනවා හරායති එයාට ඒ අයින් කිරීමට හැඟීමක් ඇති වෙන ලැජ්ජා වෙනවා තමයි ඒක කියපාව. හරායති කියලා කියන්නේ මේ ලැජ්ජා වෙනවා කියලා කියන්නේ. jigucchati කියලා කියන්නේ පිළිකුල් කරනවා. මේ වචන තුනේ කියලා බලන්න. මේ වචන තුන අට්ටියති හරායති jigucchati. මේ වචන තුنين කියෙන්නේ යම් කිසි දෙයක් පිළිකුල් කරනවා ඒක අගමැති වෙනවා ඒ පිළිබඳව හිත හැකිලි යනවා ලැජ්ජාවටපත් වෙනවා පීඩාවක් සිද්ධ වෙන බව දැනගන්න. එතකොට එහෙම වුණාම යම් කිසි දෙයකට යම් කිසියක් පීඩා විඳිනවා නම් ඇති වෙනවා නම් එවැනි දෙයක් සම්බන්ධයෙන් අපේ හිත මොන වගේ ප්‍රතිචාරයක්ද ඒකට දක්වන්නේ? මොන වගේ ප්‍රතිචාරයක්ද? අනිත්‍යයි කියලා බලනවද? නෑ. ඒ කියන්නේ අනිත්‍ය කියන වචනේ තේරුම ස්ථාවර නෑ කියන එක. දැන් ස්ථාවර නෑ කියන එක අනිත්‍ය වශයෙන් බලනනම් ඒකේ හඩාවැටීමක් නොපවත්නා ගතියක් විදැවැටීමක් මොකක් හරි එවැනි පවතින් නැති දෝෂයක් දැක්කයින් පස්සේනේ අනිත්‍යයි කියලා කියන්නේ. මෙතන කියන කතාවේ තියෙන මේ වෙනක එහෙම එකක් නෙවෙයිනේ. අට්ඨියති හරයති චිදුච්චති. පීඩාවටපත් වෙනවා, පිළිකුලට ලැජ්ජාවට කිරිගතියටපත් වෙනවා. ඒ වගේම පිළිකුල් කරනවා. ඔයකනේ. එතකොට හිතේ තියෙන්නේ මොකද්ද? අකමැත්ත. වචන දෙකක් තිබෙනවා එක සමාන වෙනවා පොඩ්ඩෙන් ගහලා යනවා. ඒ තමයි ඉච්ඡාව මිච්ඡා. නිච්ච. නිච්ච කියන වචනේ තේරුම නිත්‍ය කියන එක. ඔක පාලියෙන් තියෙන්නේ නියන්න, අල්චයන්න, තයන්. සිංහලෙන් කිව්වොත් මේ කියන්නේ ඉංග්‍රීසි ෆොන්ට් එක දාලා කිව්වොත් ලියන් තෑරි N I C C A N I C C A ඔහොම තමයි නිච්ච ලියන්නේ සිංහලෙන් ලියුවොත් නි අයතයන් තය නිච්ච ඒකෙන් කියවෙන අදහස තමයි ස්ථාවර නිට්ටිය බිඳෙන්නේ නැති කැඩෙන්නේ නැති කියන අර්ථය එක වචනේ මේ කියන්නේ ඔය වචනේට නිකන් ළඟින් යන ළඟින් යන වචනයක් හැඩ පොඩ්ඩක් එහෙම මේ උණයෙන් පස්සේ අර්ථය වෙනස් වෙලා යන තව වචනයක් එනවා ඒක තමයි ඒකට කියනවා ඉච්ඡා කියලා ඉච්ඡා ඉච්ඡා කියලා කියන්නේ කැමැත්ත කියන එක ඉච්ඡා අපි කියන ඉච්ඡා භංගත්තේ ඉච්ඡා ඒ ඉච්ඡා විල අර වගේ එකක් නෙවෙයි ඒ ඉච්ඡාව ලියන්නේ ලියන්නයි අල්චයන්යි මහප්‍රාණ අල්ච මහප්‍රාණ ඡායන් ඉච්ඡා අර අකුර පාවිච්චි කරන තාලේ මේ අකුර පාවිච්චි කරන තාලේ වෙනස් හේතුව අර්ථ දෙකක් දෙන නිසා මේක ඉච්ඡා කියලා කියන්නේ කැමැති වෙනවා ඕනෑ වෙනවා ඒකට ප්‍රසාදය තියෙනවා ඉච්ඡා ඉච්ඡා භංගත්තේ කියලා කියන්නේ කැමැති දිනවා කියන එකයි එතකොට ඔය අකුරු ඔය වචන දෙකට එකක් තියෙනවා නිච්ච කියලා නිකන් සාමාන්‍ය මහ ප්‍රාණ දාන්න නැතුව කතා කරන නිච්ච කියලා අනිත් එක කියනවා නිච්ඡා කියලා ඒක කැමති වෙනවා කියන එකයි ඔය වචන දෙකට අපි මුලට එක්කාස කරොත් උපසර්ගයක් තියෙනවා නිෂේධාර්ථ උපසර්ගය කියලා නිෂේධාර්ථ උපසර්ගයේ එකක් තමයි අයන් තව අනිත් එක කියන නියන් අයන් එක්කාස කරගෙන පස්සේ නිච්ච කියන වචනේට අනිච්ච වෙන්නේ එතකොට තියෙන්නේ ස්ථාවර නැහැ කියන එක ඒකෙන් තමයි අනිත්‍යය කියලා කියන්නේ. තව එකක් තියෙනවා අනිච්ඡා කියලා කියන්නේ අකමැති කියන එක. අකමැති කියන එක දෙවෙනි එකේ සිංහල පොත්වල සිංහල පරිවර්තන වල බුද්ධ ජයන්ති ඇතුළුව තිබෙන්නේ ඔය දෙපොළම තියෙන්නේ නිකම්ම අනිච්ච කියලා. නිකම්ම අනිච්ච නමුත් ඒක අර කියන විග්‍රහයට අනුව කොච්චරක් ගැලපෙනවද කියලා අපි හිතන්න ඕනේ. පිළිකුල් කරනවා එපා වෙනවා ඊට පස්සේ අනිත්‍ය කියලා හිතනවා. ඒක තියෙන්නේ සියලුම ලෝකයන් කෙරේ අකමැත්ත දක්වනවා. සියලු ලෝකයේ තිබෙනා ධර්මවල අකමැත්ත අනිත්‍යා කියන එක තමයි ඔය තියෙන්නේ දෙවෙනි එකේ. පළවෙනි එකේ තියෙන්නේ අනිත්‍යයි කියන එක. පළවෙනි මුලට රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව බලන්නේ නිට්ටිය නැහැ කියන එක. දෙවෙනි එකේ කියන්නේ සබ්බ ලෝකේ සබ්බ සංඛාරයේසු අනිච්චා. සියලු සංස්කාරයන් කෙරේ කැමැත්තක් අලවන්න ඒකට පිළිකුල් කරනවා කියන එකයි. ඒක තමයි ඒක තියෙන්නේ. ඒක නිසා ඔය කියනා වූ ස්ථාන දෙකේ තියෙනවා වෙනසක්. හැබැයි ඔය සූත්‍රය නියම විදිහට දාලා තියෙන්නේ බුරුම ත්‍රිපිටකේ විතරයි. බුරුම ත්‍රිපිටකේ තියෙනවා කාට හරි හොයාගන්න පුළුවන් වුණොත් ඒක අරගෙන බලන්න අකුර දෙකක් එහෙම ගෙනගෙන ඒකේ විතරයි තියෙන්නේ සබ්බ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියලා. ඒකේ තියෙන්නේ මහ ප්‍රාණ අනිච්ච නෙවෙයි. නොකමැති වෙන සංඥාව. පිළිකුල් කරන සංඥාව. ඉතින් අපිට යම් කිසි දෙයක මේ ඇලීමක් නැත්නම් ඒකේ තියෙන දුක දැනෙනවා නම් අපි කරන්නේ මොකද්ද? පිළිකුල් කරන්නේ. එපා වෙන එකනේ. ඒක තමයි දෙවෙනි එක. ඒක නිසා මේ සිංහල පොත්වල නම් දාලා තියෙන්නේ දෙපැත්තේම එකම වචනේ. බුරුම ත්‍රිපිටකයේ විතරයි ඔය කතාව හරියට අර සබ්බ සංඛාරයේ අට්ඨියති හරයති දිවිච්ඡති වචන වලට ගැලපෙන්නේ ඒ සංඥාව දාලා තියෙන්නේ. ඔක් තමයි මේ සම්බන්ධයෙන් මට කියන්න දෙන්නේ තව මොනවද කියන්නේ. ඒවරකම
සාදු සාදු සයන්ස් මේක වාදයෙන් මෙතන ඉන්න සමහර කල්ලා මිත්‍රින් නම් දන්නවා මම මේ ප්‍රශ්නේ යොමු කරේ ඇයි කියලා. මම නේද මෙතන මතක් කරන්නේ නැහැ. ඒ දදාස් ඒක ඉස්පතලා තිනවා. අපි ගුවන් විදුලියත් මම අද ප්‍රචාර කරපු දේශනාවකත් වෙනත් ආකාරي පැහැදිලි කිමක් තිබුණා. ඒ නිසා අපිට අවශ්‍ය වුණා උභාසිකින් මේ පැහැදිලි කිරීම ගන්න. ඉතින් අපි ඒක කරගත්ත සයන්ස් ඒක මම අනිත්‍යයට තහන්න සපයලා දෙනවා. I think it's a kalyan mitra mitriyante gaurav sarnath me pahadi karapu diye pilibandawa prashna thiyona nak karanna mama kamathi kala interview karanna me pilibandawa prashna thiyona
e avasarai gauravaniya swamin wahanse ekkatama me obahansayen me niwaradi hari waradi bawa e bala gannai mama me kahani swamin wahanse dan mulin kiyenawane me අනිත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා සංකාර විඥාන අනිත්‍ය කියලා. එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර කියන්නේ අපේ ඉඳුරන් වලට අරමුණු වෙන අරමුණු වෙලා ඇති වෙන ධර්මතා. එතකොට ඒවා අනිත්‍යයි. නමුත් අපිට ඒ ඉඳුරන් වලට අරමුණු වෙන්නේ නැති බොහෝ දේවල් තව තියෙනවා. ඒ කියන්නේ තවත් ඈතට බැලුවොතින් නාම රූප වශයෙන් ඊළඟට මේ ආයතන 12 ස්කන්ධ 5 වේදනා 5 සංහා 108 උපාදාන 4 ඊළඟට කාම ලෝක රූප ලෝක අරූප ලෝක ඒ විදිහට බැලුවම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒ හැම එකක්ම අනිත්‍ය දේවල් නේද කියලා අදහසක් අවු සම්හඳ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මහා උත්තමින්ට ඔය වැදලා තිබුණු දේවල් පවා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පහනක් නිවි ගියා වගේ ඒවා නිවි යනවා නැති වෙලා යනවා. එතකොට ඒ දැල්ල කොහෙට ගියාද කියලා දන්නේ නැහැ. ඒ විදිහට බැලුවහම ඒ ධර්මතා සියල්ලමත් අනිත්‍යයි නේද කියලා හිතුණා. මේ ඒ ආකාරයට ඒක බලන එක වටිනවද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියනකොට ඒ කොටස ඒ විදිහට හිතන්න පුළුවන්ද කියලා කෙරුවන් කරන.
ඇත්තටම සබ්බ සංඛාරයේසු අනිච්ච කියන එක එතෙන්ට මෙන්ට උනන්නේ නැහැ. ඔය ටික ඔක්කොම තියෙනවා අර මුල ටිකේ. ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොට නාම ධර්මත් එතන තියෙනවා. හොඳට බලන්න නාම ධර්මත් එතන තියෙනවා, රූප ධර්මත් එතන තියෙනවා, වේදනා ධර්මත් තිබෙනවා. වේදනා එක ආයතනයක නෙමෙයි හැම ආයතනයක වේදනා. සඤ්ඤා හැම ආයතනයකම සඤ්ඤා සංස්කාර කුසල වශයෙන් අකුසල වශයෙන් ඒ වාගේම අර කුසල අකුසල ඒ වාගේම ආනින්ජ ඊට පස්සේ තව තියෙනවා මේ වාචී සංඛාර කාය සංඛාර වාචී සංඛාර මනෝ සංඛාර ඔක්කොම තියෙනවා ඔය නාම රූප ධර්ම කියලා ඔතන අයින් කරන්නේ කිසිම දෙයක් මේකට ගේන්නේ කිසිම දෙයක් නෑ ඔක්කොම එකී අන්තර්ගතයි ඒක නිසා අනිත්‍ය කියන එක බලන්න මෙතන මගේ අර අතන තමයි බුදුරජාණන් වහන්සේ අඩු නැතුව දේශනා කරලා තියෙන්නේ අනිත්‍යක පෙර හේතුඵල ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච ධර්ම අනිත්‍ය හැටියට ගණන් ගන්න ස්ථාන තිබෙනවා හිත් වශයෙන් අසු එකක් ගන්නවා. ඒ කියන්නේ ඒ හිත් වශයෙන් අසු එකක් කියලා ගන්නේ කාම රූප අරූප කියන හැම තැනම තිබෙනා වූ ඔය භූමි තුනේ. ඒ හැම එකක්ම එතන තිබෙනා වූ නාම ධර්ම වේදනාවල් සංඥාවල් ඔක්කොම ඒකේ තිබෙන චෛතසික ධර්ම ඔක්කොම එතෙන් තන්ත්‍රගතයි. අනිත්‍යක රූප ධර්ම දැනෙන පෙනෙන එකට අහු වෙන ඔක්කොම රූප වශයෙන් ඒකට අන්තර්ගතයි. ඒක නිසා රූප 81 චෛත්‍යක ධර්ම 51යි රූප 28යි තමයි ඔය ඕකෙන් තමයි ඔය නාම රූප ධර්ම සමුදාය තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර මාර්ග ධර්ම සහ ඵල ධර්ම මේ විදර්ශනාවට අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ඒවා ගන්නෑ නෑ. ඒක නිසා සත්‍ය විමුක්ත භාවයේ සලකනවා. ඒකව මේ නුවණින් තමයි අවබෝධ කරන්නේ. හේතුව ඒ දැන් නිවන් දකින හිතට අරමුණු වෙන්නේ නිවන් නිසා එතන අනිත්‍ය වශයෙන් සැලකන්නේ ඔක්කොම මෙහා පැත්තේ දේවල් සැලකනවා. ඒක නිසා මේ පළවෙනි තැනම ඔය කියපු හරිය නාම රූප ධර්ම ටික තියෙනවා. මෙතන කියෙන්නේ නාම රූප ධර්මයන් කෙරෙහි අකමැත්ත, ඒ වගේ කිසි විශ්වාසයක් නැති, ඒවට කොමැත්තක් ඒ පැත්තට හිත බර කිරීමක් ඇලීමක් නැහැ කියන කතාව.
ඔබනම් තියෙනවා
නේද? ඒක මට පැහැදිලි. හොඳයි. අනිත් කල්‍යාණ මිත්‍රන්ට තවස්සා තියෙනවා. අපරණන් එකතු වෙන්නේ ලෞණ සම්මාත්‍යගේ සාධෙන් ප්‍රශ්න ගන්න.
පොඩි මතක් කිරීමක් කරන්න කැමති මේ ඉන්ටර්නෙට් එක හරිය වටිනවා. හරි ප්‍රයෝජනයි. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන විශ්වය වගේ තුන් ඕන දෙකක් දාන්න පුළුවන්. බලන එක්කනාට කැමති කැමති එක්කනාට ඕන එකක් දාන්න පුළුවන්. මිනිස්සුන්ගේ දැනුමත් රුචිකත්වයක් මතත් ඔය බලපානවා. ප්‍රසිද්ධියක් බලපානවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ එක තැනක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දේශනා කරනවා සංවිතනික ඇසින්නේ අනාගතයේදී ධර්මයක් වගේ එකක් එනවා ලෝකෙට. ධර්මයක් වගේ එකක් ලෝකෙට මතුවෙනවා. හරියට කියනවා නම් රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. හැබැයි රත්තරන් නෙවෙයි. රත්තරන් වල තියෙන්නේ මේ එළිය පැත්තෙමුත් රත්තරන් පාටයි වටිනාකම තියෙනවා. මැදින් කැපුවම රත්තරන් පාට තියෙන වටිනාකම තියෙනවා. හැබැයි මේ රත්තරන් පාට තියෙන යම් කිසි දෙයක් ආවම ඒකේ පේන්නේ උඩින් තියෙන්නේ රත්තරන් පාට, ඇතුලේ රත්තරන් නැහැ. පාට විතරයි. මේ කාරණේ ආවම මිනිස්සු රත්තරන්ය කියලා අන්නර තිබෙන්නා වූ රත්තරන් පාට තියෙන දේවල් ගන්නවා. එතකොට රත්තරන් වල පිළිගැනීම නැති වෙලා යනවා. මිනිස්සු රත්තරන් වගේ තියෙන දේවල් රත්තරන්ය කියලා හරිය දා ගන්නවා, කණේ දා ගන්නවා, ඔළුවේ දා ගන්නවා. හැබැයි රත්තරන් රත්තරන්මයි පාවිච්චි කරන්නේ. ඒ වගේ අනාගතයේදී ධර්මය වගේ හැඩගත්ත ධර්මයේ වගේ පෙනෙන ධර්මයේ ස්වરૂපය නිකන් බැලූ බැලමට ඇතිවෙන යම් යම් වාක්‍ය පහළ වෙනවා. යම් යම් වාක්‍ය රටාව දේශනාවල් ඒ වගේම කියමන් ඇති වෙනවා. එහෙම ආවම මිනිස්සු ඒක ධර්මයේ කියලා බාර ගන්නවා. ධර්මයේ කියලා බාර අරගෙන ධර්මයේ හැටියට තිබෙන්නා වූ ඒ දේ පාර අරගෙන නියම ධර්මය කියලා කියයි පිළිගන්නේ කියන හේතු එක නෝන නැහැ. එකක් නෝන නැහැ. ඒකට කියනවා පතිරූපක ධර්මය කියලා. පතිරූප කියන්නේ මේ අය ඒ ස්වરૂපයේ තිබෙන්නා වූ දෙයක්. ධර්මයේ ස්වરૂපය. මම උදාහරණයක් කියන්නම්. මේ වචන බිඳලා වෙන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. භාෂාවෙන් භාෂාවට මේ වගේ අර්ථය ගැනෙන තාලේ වෙනස්. අපි මේ පාළි භාෂාවෙන් මුල් කරගෙන ඉගෙනගන්න. බලන්න මේ දාන කියන වචනේ තේරුම. දාන කියලා කියනකොට මොකද කියන්නේ? නිකන් දැලූ දැලමට තියෙනවා. දැන් අපි කියන්නේ දානේ කියලා චේතනාව මුල් කරගත්ත ඒ වගේ මානසික ක්‍රියාව, ඒ වගේම අලෝභී චේතනාව. ඕකනේ මේ අතහැරීම කියන එකට ගන්න. දැන් ඕක දැන් බැලුවාන් පස්සේ දාන කියන උත්තර විග්‍රහ කර යන්නේ නැතුව මිනිස්සුන්ට වැටහෙන්න කීයට දාන මොකද්ද? අනුගත දාන. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් දාන, වතුර දාන. ඒ වගේම බත් දාන. කුණු දාන. ඔය වගේ අර්ථ ගන්න පුළුවන්. හැබැයි අපි අර චේතනාව ගැන කියන විග්‍රහයට වඩා මිනිස්සුන්ට මේ ලේසියෙන් අහුවෙන එක ටග්ගල යනවා. අන්න දානේ කියන එක යට ගිහිල්ලා මේ වෙන වෙන දේවල් මතුවෙන තාල. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. බලන්න මේ වචන කඩලා දාන තරේ මිනිස්සුන්ගේ වචන මේ සුන්දර කියලා වචනයක් තියෙනවා. සුන්දරයි කියලා කියන්නේ ලස්සනයි කියන එකනේ. හරිම සුන්දර පරිසරයක්, හරි සුන්දර මනුස්සයෙක්, ඒ වගේම සුන්දර කතාව ඔය දෙක තියෙනවානේ. දැන් ඔය සුන්දර කියන වචනේ මේ විදිහට විග්‍රහ වෙනවා. විග්‍රහ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. පරිස්සමෙන් අහන්න. අපි සිංහල භාෂාවේ තියෙන වචනයක් මේ සුන් කියලා. ඒ කියන්නේ සුන් කියලා කියන්නේ විනාශ වෙච්ච. විනාශ වෙලා. ඊළඟට නැති වෙලා, කැඩලා බිඳලා, සම්පූර්ණ නැති වෙලා ගියේ. ඒ කියන්නේ අපි සමහර දෙන හරසුන් අර්ථයක් නැති. එහෙම තියෙනවනේ හරසුන්. එයින් කියන්නේ අර්ථයක් නැහැ කියලා, අර්ථය විනාශ වෙලා හිස් කියන එක. දැන් මේ අදහස තමයි ඔක තියෙන්නේ සුන්. ඊළඟට දර කියන එකේ වань දර කියලා කියන්නේ ලිපේ දාන දරනේ. දැන් ඔය වචන දෙක එක්වහස කරලා ওই විදිහට කඩලා දෙක විග්‍රහ කරොත් එහෙනම් මොකද වෙන්නේ? කැඩිච්ච විනාශ වෙච්ච දර කියන එකනේ. කවුරු කියන්නේ ඔක බාර ගන්න බෑ කියලා? උටින් බැලුවෙන් පස්සේ ඕකනේ තියෙන්නේ සුන්දර. කැඩිච්ච විදිච්ච සුන්දරේ විනාශ වෙච්ච දර කියන එක. ඔය වගේ විග්‍රහ දෙන්න ගියාම පස්සේ අර සුන්දර කියන වචනේ කියවෙන ලස්සන කියන ගතිය, විචිතුරු කියන ගතිය, ප්‍රණීත කියන ගතිය අර්ථය මිනිසු ගන්න නැතුව අර කබල් පහත් විග්‍රහ තමයි ඔළුවට ගන්නෙ. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයෙන් අයින් වෙන්න හේතු වෙන තැන් මම මේ කීපයක් කියනවා. තව එකක් තියෙනවා. තමයි මේ මම අපේ මේ පින්වුතුන්ට කියලා දෙනවා පරිස්සමෙන් ගන්න කියලා. පල්ලිගම කියලා වචනයක් තියෙනවා. පල්ලිගම. දැන් සාමාන්‍යයෙන් පල්ලිගම කියලා කියන්නේ පහල තියෙන එකනේ. පහල ගම කියන එකනේ පල්ලිගම වෙලා තියෙන්නේ. එතකොට මේ පහල කියන එක පල්ල පහල ඔය දෙර කියනවා. දැන් ඕක ඔය කපටි මිනිහෙකුට අහුණු. අන්න පහල ඔය වගේ වැඩ කරන එක්කෙනුට අහුණු. ඒ විතර ගන්න මෙහෙම. සිංහල භාෂාවේ තියෙනවා මේ වචනයක් නරක් වෙනවට කියන පල් වෙනවා කියලා. පල් වෙනවා. වතුර නරක් වෙනවා, පල් වෙනවා. ඒ වගේම වතුර පල් වෙනවා. ඔය වගේ පල් වෙනවා, නරක් වෙනවා කියන එකනේ. එතකොට ඒ නරක් වෙනවා මොනවද? ලේ. ලේ නරක් වෙනවා. පල් ලේ. පල් වෙච්ච ලේ තියෙන ගම පල්ලේ ගම. ඔය හොඳ ඔය වගේ එක එක જાති විස්තර කරන්න පුළුවන්. ඔය කෑලි කෑලි කල්ලා ගැව. උන් ඔය වගේ එකක් තමයි උන් අනිත්‍යා කියන එකයි අනිත්‍ය කියන එකයි. ඒක නිසා තැනට ඇනුව තැනට අනුව මේ ධර්මය මේ ගන්න ඕනේ එක වචනේ නෙවෙයි. ඉතින් ඔය අතමාචානන්ද සබ්බ සංඛාරී අනිත්‍ය සංඥා කියන ප්‍රශ්නේ විතරක් නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද බික්කු සබ්බ සංඛාරේසු අට්ඨියති හරයත ජීවිතති කියලා. බලන්න කොච්චර ලස්සනද කියලා තියෙනවද? ආන්නේ ඒවත් එක්ක තමයි ඌවා ගලපලා ගන්න උනන්නේ. ඒ නිසා හරි පරිස්සම් වෙන්න මේ ධර්මයේත් එක්ක වැඩ කිරීමේදී Tamanta තේරෙන්නේ නැති ඒවා මට තේරෙන්නේ නැහැ කියලා ඇත්ත තේරුම් අරගෙන අයින් වෙනවා නම් හරි හොඳයි. හැබැයි බුරු දේවල් විග්‍රහ කළා දාන්න හොඳ නැහැ. තාත්තා තමයි මේ මම දන්නේ කෙනෙක් ඉන්නවා. එයා මේ අපිට ඒක මම මේ මෑතක තමයි දැනගත්තේ. අපිට ඉන්න උදව් කරනවා. හරිනවා. හැබැයි හැන්ද වගේ. උදව් උපකාර කරාට හැන්ද වගේ. හැන්ද වගේ කියලා කියන්නේ කොච්චර ස්වාමීන් වහන්සේලා ළඟ හිටියද? ඒතර අපිට උදව් උපකාර කරත් හරි ධර්මයේ දන්නේ නැහැ. හැන්දත් එහෙමනේ. හැන්ද කියලා කියන්නේ මොන රාජ්‍ය සභාවක ගිහිල්ලා ඒ රජුන්ට කෑම කන තිගානෙද? ඒ තිබුණත් එපාගේම මොන උත්සවයකට තිබෙන්නා වූ ආහාර කොටස බෙදාගන්නත් රජුන්ට බෙදන්නත් ඒ මැතිවරුන්ට බෙදන්නත් ඒ වගේම ඉන්න සම්භාවනීය මුත්තන්ට බෙදන්නත් හැන්ද පාවිච්චි කරාට මොන රසමුසු ආහාර දේවල් ප්‍රණීත දේවල් බෙදුවත් හැන්ද දන්නේ නැහැ ඒ මොනවද කන්නේ කියලා. ඒ වගේ තියෙන රහතන් නැහැ. ආන්නේ ඒ වගේ සමහර වෙලාවට අවිර මේ සමහර චරිත තියෙනවා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරාට ස්වාමීන් වහන්සේලා ළඟ හිටියට ඒ වගේම සමහර ධර්ම ස්වාමීන් වහන්සේලාට ඒ එක එක දේවල් දුන්නට එකට ඉඳලා ෆොටෝ ගැහුවට එකට වන්දනා ගමන් ගියාට ඒ ස්වාමීන් වහන්සේලා දරණ කියලා දෙන පණත්න්නේ නැහැ හැන්ද වගේ. ඔහොම චරිතමම දැකලා තියෙනවා. ඒ උන්ව ඒ වගේ අය ඔන්නව ඒ බණ ඇටියට ඔන්නව ප්‍රචාරය කරන හරි පරිස්සම් වෙන්න කියන එක තමයි මට මෛත්‍රී කියන්න තියෙන්නේ. සෙල්වන් සර්ණ.
සාදු 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 සයින්ස්. මේ කල්‍යාණ මිත්‍රින්ට අවස්ථාව තියෙනවා තවදුරටත් එකතු වෙන්න.
පතරයි ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධ නැති ගැටලුවක් ඇහුවට කමක් නැද්ද මේ දැන් දලුවත් මහත්මයා සුනහංකට දෙරනම් සම්බන්ධ නැහැ ඇත්තට. නමුත් මට වැදගත් වෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක කමක් නැද්ද ස්වාමීන් වහන්සේ දෙක පරිස්සම්.
ආන්දක බලන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ emotions තමයි සිංහලෙන් හිතන්නේ සංවේදීද කෙනෙක් වෙන්න ඇති ඒක කොයි වගේ ධර්මයේ කොයි වගේ හරි එකකට ඒක වැටෙන්නේ ස්වාමීන් වහන්සේ වගේම දැන් emotions වැඩි අය කොහොමද ප්‍රතිපදාව වශයෙන් මොන වගේ වැඩිපුර පැත්තක් යොමු වෙන්න ඕනද ස්වාමීන් වහන්සේ සමාන වෙන ප්‍රශ්න ටිකක් පුනුල් නම් මට හිතෙනවා ඔබ වහන්සේට ඒක යම් කිසි අදහසක් එන්නේ නැති කියලා ඒක දෙය
සංවේදී කියන්නේ emotions කියන එකට මම නම් පාවිච්චි කරන්නේ කනගාට වෙනවා කියන්නේ කනගාටු ඊට වඩා දෙයක් නැහැ දැන් සාමාන්‍ය හොදට බලන්න emotion කියලා මේ වෙන දෙයක් නැහැ මේක මානසික ධර්ම ස්වභාවයක්නේ දැන් බලන්න මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් හරියට නිකම් මේ තිගැසිලා ඒ කියන්නේ වික්ෂිප්ත වෙලා කනගාටු වෙලා යනවා. ආන් මේ ගතිය තමයි emotion එකේ තියෙන්නේ. දැන් අපි අහනවා මේ මොකක් හරි කෙනෙක් මේ යම් කිසි පණිවිඩයක් කියලා. පණිවිඩයක් කියලා අහනකොට එයා ඒක අහන්නේ හරිම emotion. යම් කිසි දෙයක් කියලා අත්විඳලා තියෙනවා. හරිම emotion එකක් කියන්නේ. ඒ කියන්නේ හරිම වික්ෂිප්ත ස්වභාවයෙන් යුක්ත වෙච්ච දැන් කනගාටු ස්වභාවය. කනගාටු කියන්නේ කී ඇවිල්ලා කිසිම සාන්ත ගතියක් හිතේ ඒකාග්‍රතාවයක් නැහැ නේ. උද්දච්චයේ තියෙන උද්දච්චයස එයාට තෝරගන්න බැරි සැකසංක ගතිය. ආන්නේ කනගාටු නැත්තම් සූකය, දෝමනස්ස. ලාවට තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් දෝමනස්ස ස්වභාවය තමයි emotion කියලා කියන්නේ. ඒකේ රසාස්වාදනීය ගතියක් නේ යම්කිසි සිද්ධියකට එයා කනගාටු යුක්ත ප්‍රතිචාර දක්වන. ඒක තමයි ශෝකය ශෝකය.
හොඳයි කල්‍යාණ මිත්‍රෙන්ට තියෙනවත් යමක් ස්තෝරණ ස්වාමීන් වහන්සේගෙන්
දලත්තහත්තයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ පසුගිය දේශනාවත් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට වෙලාව තියෙනවත් දැන්නේ ඒක පැහැදිලි කරලා දෙන්න. ස්වාමීන් වහන්සේ මට ඉතා කෙටියෙන් ඒක පැහැදිලි කරොත් ඇති අර ඔබ වහන්සේ මේ ඒකජකාය ද්විජකාය ත්‍රිජකාය කියලා ගත්තා. එතකොට පටිසංගෙවි තේරුණා ඒකජකාය කියලා ද්විජකායයි ත්‍රිජකායයි කියන දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් ඉතාම කෙටියෙන් මට ඒක ලොකු දෙයක් තේරුම් ගන්න.
ඒ කියන්නේ ත්‍රිජකාය කියලා කියන්නේ කාය කියන වචනෙන් ආමන්ත්‍රණය කරන්නේන රූපයක් සම්බන්ධවයි. එතකොට ත්‍රිජකාය කියනකොට නම් ගන්නේ චිත්තජ රූපයි ඍතුජ රූපයි ආහාරජ රූපයි කියන තුන් කොටස තමයි ත්‍රිජකාය කියලා කියන්නේ. යම් කිසි තැනක ඒකෙන් දෙකක් තිබෙනවා නම් ත්‍රිජකාය වෙනවා. ඔය රූප කලාප සම්බන්ධයෙන් කියනකොට තමයි ඔය කතාව ගොනු වෙන්නේ. ඒකජ කාය කියලා කියන්නේ කර්මයෙන් කර්මයෙන් තිබෙනා වූ කර්මයෙන් හට ගන්නා වූ කර්මජම රූප තිබෙනා වූ ස්ථානේ ඊළඟට දිජකාය ඔය විදිහටයි සලකා ගන්න. ඒක නිසා ඒකේ මම හිතන අමාරුවක් වෙන්නේ නැහැ කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ප්‍රතිසන්දියේදී කර්මජ කාය ප්‍රතිසන්දික්ෂණේවි ඒකජ කාය ඇති වෙලා ඊළඟට ඇති වෙන නාම රූප කලාප ටිකද දිජකාය වෙන්නේ කියලා අන්න එතන පොඩ්ඩක්. ඒ කියන්නේ ප්‍රතිසන්දියේදී ඒකජ කාය ඒක පැහැදිලි. එතකොට ඒක මේ රූපකලාප ඒක නැති වෙලා යනවා නැති වෙලා ඒ සිත් නැති වෙලා ගිහින් ඊළඟට දෙවෙනි එක එනකොට එතනද ද්විජකාය ඊට පස්සේ ඒ එතන ඉන්නේ කර්මජ ඍතුජ දෙකද ඊළඟට එන නාම රූප වැඩිගෙන යනකොට තිජකාය වෙනවද කියලා. අන්න ඒකයි පොඩ්ඩක් දැනගන්න
ඕනේ. ඔව්. සිස්සර්ලාම ඇති වෙන්නේ කර්මජ රූප. ඒක තමයි. ඊට පස්සේ දෙවෙනි පළවෙනි භවංගයේ හෙවත් ප්‍රතිසන්දි චිත්තට සමාන වූ දෙවෙනි සිත. ඒක කියන්නේ පළවෙනි භවංගේ. ඒ පළවෙනි භවංගයේ එනකොට ඔන්න චිත්තජයන. එතකොට දිජයිනේ. ඊට පස්සේ ආපු ගමන් ඒකේ තිබෙනා චිත්තජයක තිබෙනා වූ කර්මජයක තිබෙනා වූ තේනවා මේ තේජු ධාතු. ඒ තේජු ධාතුවට නැකම් පියාගෙන ඇති වෙන ඍතුජ රූපෙයි. ඒ තමයි ඒකට තිජකය වෙන්නේ. යම් කිසි වෙලාවක මෞතුමීගේ ශරීරයෙන් ආහාර අරගෙන යම් කිසි රූපයක් හැදෙනවද ආන්න එතකොට තමයි ඒක අර හතර වෙනි එකට එන්නේ. හරි.
හොඳයි.
හොඳයි. බොහොම පිංසන්නත් එක තියෙනවා. තේරුවන් සර්. තේරුවන් සර්. හොඳයි. කල්ලාන් මිත්‍රන්ට වෙන අදහසක් අපි ඔබ වහන්සේගෙන් සමගන්නම් කල්ලාන් මිත්‍රන් තැන ඉඳින්න. තේරුවන් සර්.
හොඳයි මාස්ටර්. තේරුවන් සර්.
පොතනම මම කිව්සරයක් අපි නැවතත් බලමු. කන්නෙන්ටනේ දැන් මේ ගෞරවණ ස්වාමීන් මතකම කාරණාව පිළිබඳව අපි නිතරම කතා කරගෙන දෙන්නට අර අනිත් අයට එහෙම ගැටලුවක් තිබුණාද? ඒකේ අර ઈચ્છා අනිච්ඡා සම්බන්ධ තිබුණාද? ඒක යන පොඩ්ඩක් කියමුද? අපි කඩන විදිහට අනිත් අයට ඒක නේද අලුත් සාකච්ඡාවක් වුණාද ඒ කතාව? පසන්ද මහත්මයා ඔබතුමා මේ දැන් සවන් වාසි නැහැ ඔබතුමා කැමතිද කියන ඔබතුමාගේ අදහස්.
දලොත් මහත්මයා සේවසන්න ඇත්තටම ඔබතුමාට ගොඩාක් සිද්ධ වෙනා මට අවස්ථාව ලබා දුන්න ගැන මට තේරුණා ස්වාමීන් වහන්සේ අසීමිත ත්‍ත්වයේ නිම නිසා ඒක මට හුඟක් විතර බද දුන්නේ ප්‍රශ්න දෙකකින් විදිහට අහන්න කියන. ඇත්තටම දලොත් මහත්මයා ඇතුළු සේවනාරම් සේවසන්නයි මට මේ ඒක දැන් දැනගත්තේ ওই විදිහට ඉතින් ඒක හිතනකොටත් සතුටුයි කියන පැත්තින් හිතනකොට මොකද දැන් ඔය ඇත්තටම ස්වාමීනාථ සදාන් කළ විදිහට බුද්ධ ජයන්තිය තියෙන්නේ මේ අර විදිහට. ඉතින් නෑ මගේ මම වෙනපොතුත් බලනවා ඒ විදිහින් ස්වාමීනාථයේ කියලා අනිත් පැතින තුනක් එක පැහැදිලි කළ බලනකොට කියන ගලපලා බලනකොට අච්චියති සරායති විගුච්ඡති මොකක්ද ගලපල බලනකොට තේනවා එතන තියෙන විදිහ ප්‍රාණාසු දේශනා කළ විදිහට ගලපෙනවා කියලා. ඉතින් කොහොම නමුත් ඉතින් එහෙම තමයි දැන් මට තේරෙන්නේ ප්‍රාණාසු පැහැදිලි කළා ඒක බුදුම පොතේ තියෙන විදිහට කියලා. ඒ විදිහට දැන් උත්සාහ කරනවා බලන්න දැන් එක තැන දෙකක් තියෙනත් දැයි ඒක සාමාන්‍යයෙන් කිව්වා. පළවෙනි අනිත්‍ය සංඥාව වෙන අපි තේරෙන්නේ සාමිති මම හිතලා බලනවා මේ ගලත් මහත්තයා මොකද මේක වඩා සමීපයි කියන තේරෙනවා ගස සංඥාවේ දැන් 10 මාසෙ අහලා තියෙනවා දැන් පිටිකරපත් මහසලගේ දේශනාත් අහලා ඉතින් තාමිතින් හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා සුලත් මහත්තයා ඉතින් අද නම් ගොඩාක් කරුණු කියලා දැනගත්ත ඒකත් මේකත් ඉතින් තවත් ඉතින් බල මේක ගලපල බලනවා තේරුම් ගන්න නැහැ
හොඳයි තේරුම් ගන්න නැහැ සේන මහත්මයා ඔබතුමාටත් තියෙනවා දෙපිටමද වදාකත්
තිරුවන් සරණයි මට ඒකන අදහසක් නැහැ මොකද ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒක මේ වචනේ පස්සෙ යන්නේ නැතුව සම්පූර්ණ දේශනාවම ස්ටඩි කරලා බලන්න ඕන නැතුව හරියටම කියන්න බෑ මොකද බුදුහාමුදුරුවෝ ඒකෙන් බලාපොරොත්තු වෙන අපිට දෙන්න බලාපොරොත්තු
වෙනවා අපි ගිරිමානන්ද සූත්‍රයේ වාග්ම පරණ සූත්‍රයක් ඇහිලා අපි අහලා තියෙනවානේ මේ හිතින් අපිට එදා අහනකොට අපිට කලින් තිබුණු අවබෝධයක් වද්ද මම මේ මතක
අතෝසින් මම ඉතරමටම එකට අවධානයක් යොමු නැහැ අන්නේ කැමති මොන්ජුන් මකේ වරද ඉතින් කොවිඩ් එක බලනවා නම් හොඳට අවධානය යොමු කරලා බලන්න ඕන කියන එකයි මට තේරෙන්නේ.
හොඳයි තේරුම් ගන්නයි හොඳයි මම හිතන්නේ එහෙමනම් අපිට විශේෂ පොදු සාකච්ඡාවක් දමත් මේ සම්බන්ධ කරන දෙයක් නැහැ. ඒක පොද ඉන්ද්‍රියව අවධානය යොමු කරලා පසන්ද මාතේ මයිකෙ මෙච්චරම.
ලොත් මාතේ මට පොඩ්ඩක් ඉස්සර තව දෙයක් කියන්න තියෙනවා. දැන් මම තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක මේ නිර්වාණ සූත්‍රය මට ගොඩාක් සමීප ආස කරන සූත්‍රයක්. ඉතින් ඒ සම්මාංශිත මේ දෙකින කතා කරනකොට උන්වහන්සේ කියන විදිහට මේ උනේ ඇත්තටම කියනවා මේ අද මේ ස්වාමීන් වහන්සේ කියපු විදිහ. ඉතින් මට දැන් හරි සතුටක් ආවා. ඒ කියන්නේ මේ මාන් සම්මාංශයේ ඒ විදිහම පැහැදිලි කරලා මට කිව්වා. මේ දැන් මාතකට පොඩි මම ඒ සම්මාංශිත කියන පුද්ගලික වාග්ය තාක්ෂණික උපත උන්වහන්සේ අහනකොට දැන් උන්වහන්සේ කියවනේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ධම දන්න කෙනෙක් ධම කෙනෙක් සම්මා දිට්ඨිය පැමිණිච්ච ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ අස්ති මේ මොකද අටුවාවල තියෙනවා කියලා විස්තරයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ විද්‍යාත් මාසේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරාම යම් කියලා බුද්ධයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දස්සඤ්ඤා උගරල ඔබතුමා මේ කියන්නේ ආනන්ද ආනන්දතම යන්නේ කියලා එහෙම කියුවේ. හේතුව මොකද ඒ මුදා පැවිදි වෙන ඉස්සලා ඉඳලමත් යාළු මිත්‍රෙක් ඉන්නේ. එතකොට ආනාපාන සතිය ඇයි අගට දැම්මේ කියලා මම ප්‍රශ්න කරනවාම එතකොට කියනවා ඉතින් උනාසේට මේ විද්‍යානෝ කියන ඉරතිලි හේතුව මොකද මේක වදාගෙන එනකොට නිවනටම මඟ තියෙන නිසා ඊට පස්සේ ඒ කය ඊට පස්සේ මේ ආනාපාන සති භාවනාවෙන් තමයි මේ සති නිමිත්ත තියාගෙන රහතන් වහන්සේලා ඉන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. සම්මාස පැහැදිලි කරලා තියෙනවා මට පොත්වලුත් තියෙනවා. ඉතින් ඒ ගැන මම දන්නේ කල්යන් මිත්‍රෝ කවුදටද දන්නවද? ඇයි මේ හේතුව ආන අපිට සාමාන්‍ය භාවනාවකට පාවිච්චි කරන්නේ ආනාපාන සතිය මුලින්මනේ. ආ ඉතින් කායවස්සනාවේ මුලින් මේක මොකද මේ අන්තිමද කියලා මම ප්‍රශ්න කළා. ඉතින් මේක මොකද අන්තිමද කියලා ප්‍රශ්න කළාම උන්වහන්සේ උත්තර දුන්නේ මේ ප්‍රශ්නෙට එහෙමයි කියලා. උන්වහන්සේ තවත් අරගෙන තියෙනවා මේ හැබැයි ඒව අසුවාවල. ඉතින් එහෙමත් එකක් තියෙනවා දැන් දැනයි කල්‍යාණ මිත්‍යන් මේගෙන ධන්නවද මේක උනන්දුවක් තියෙනවද එහෙම කියලා ඉතින් කියන්න.
මම හිතන්නේ ආනාපාන සති සංඥාව අන්තිම තියෙන්නේ කොහොමද කියන එක ගැන නම් බොහෝ සාකච්ඡාවක් ඉදලා තියෙනවා. මේ විද මණ්ඩපවල මම හිතන්නේ ජයන්ත මහත්තයාටම ඒක ගැන කියන්න පුළුවන් ඇති. එතුමත් අද ඉස්සරහින් ඉන්නේ. එතුම කැමති නම් ඔකියම් සිරා කතා කරන්න අවස්ථාව ලැබුණොත් කතා කරන්න කියලා කිව්වා. අවශ්‍යමද අවශ්‍ය නම් ඒක සමාලෝචනයට ඉගෙන උත්තර දෙයි. මේ ගිරවන්ද සූත්‍රයේ ඔබතුමා කිව්වා තවස්සයන් වාසියෙන් කියන විදිහට පැහැදිලි කළා කියලා ඒක හොඳයි. මම මේ අද දවසේ සමනසිස් ගුවන් විදුලි ප්‍රචාරය වෙනවා පසුගිය ඉරිදා අවස කොත්මලේ කුමාර කාශ්‍යපහම සමග කරපු සාකච්ඡාව ඒක අහන්න. ඒකෙදිත් ඒ සංකල්ප සංසඤ්ඤා ගැන කියවෙනවා. එතකොට මේ ඉතින් ඒකත් අහන්න. ඉතින් මම කරවලු මතක කරන මේ සාකච්ඡාව තුලත් මේ මම සාකච්ඡා මේ අපි පිළිගන්න අපි ගෞරව කරන ඒ හැම පැත්තෙම අදහස් ඉදපත් කරන්න. එතකොට ඉතින් අපි බුද්ධිමත් අපිට ඉස්සලා බලන්න පුළුවන් මොකක්ද හරි කියන එක. ඒක ඉතින් එකින් එක එකිනෙක තීරණය කරගන්නේ ඉතින් ඊට පස්සේ අපි මත අපි නෑට දැනයන් නොන්නේ. ඉතින් එහෙම කරමු. ඉතින් දැන් අද මේ කතාව මම රෙකෝඩ් කරගත්තේම මේක මම හිත ගොන්දේ දාන ඕන නිසායි. මොකද අද ප්‍රචාර වෙන්නේ අනිත් පැත්තේ අදහස නිසා. ඒ නිසා ඉතින් හොඳයි. හැබැයි මීට පෙරත් උදේසිකන ධම්මජෝ සංඝාසේ ඒ වෙනත් දේශනාවක් තුළ අද ජිනාන කරහඳු පැහැදිලි කරපු ආකාරයට මේ විදිහට ඒක හයිලයිට් කරලා කතා කරන්නේ නෙමෙයි. නමුත් වෙනත් පැහැදිලිමක් තුළ පැහැදිලි කළේ මේ අර්ථෙමයි. ඉතින් එහෙම තියෙනවා. අපි ඒ නිසා අපි කියන්නේ මම දැනට ඉතින් තේරුම් ගන්න ඉතින් අර අනිච්ච සංඥාව අනිච්ච සංඥාව විදිහට සමගන්නේ සංඥාව තම සංකාරයේසු අනිච්ච සංඥා විදිහට ගන්න කියලා දැනට ප්‍රශ්න කරනවා. හොඳයි ඉතින් දැන් මහත්තයා
කෙරණ සර්ණ ගලත් මහත්තයා පොඩ්ඩක් මට මේ සංඥාන්තිය අද අවසානයේදී කිව්වා අපි හැමෝටම කොහොම කල්පනා වෙන්නේ කියලා දෙයක් අර මේ වචන කඩනකොට ඒකනම් මට හරියට විතර කාලදෙන මොකද සාධු මහන්සිය කියලා දානි කියන වචනේ සුන්දර කියන වචනේ පල්ලේ දෙන ඒ වගේ වචන දැන් අද අපිට අහන්න ලැබෙනවානේ. නිදාසාර මේ ඉන්ටර්නෙට් එකෙන් හිතන්නේ විජාකාර සංඝහන්සේලාගේ වචන අරලා කියන විදිහ. එතකොට යාර තියෙන අර මුල වචනේ තියෙන සම්පූර්ණම වෙන මේ අර්ථකථන වෙනස් වෙනවා කියලා. ඉතින් ඒකට ඇත්තටම මම ඊයේ මේ ලවුන්සිරු සාකච්ඡාව ඉවරනා කරේ මම ඒක පන්සලක තිබුණා මේ සංඝහන්සේ කෙනෙක් ඇවිල්ලා ලංකාවේ සාහිත්‍ය සිටියා මේ සාකච්ඡාව කියන්නේ ලොකු වැඩසටහන. ඒ කවුරුත් දන්නේ නැති අර නම් කියන්නේ ඉස්සල්නාස් තමයි අර අනිත් කියන වචන මානසිකව කියන කල්නා. ඉතින් මමත් ගියා බලන්න මොකද කියන්නේ. මම ප්‍රශ්න ගොඩාක් එනවා. අහලා එහුවට ඉතින් මේ හුඟක් ඒවට සල්නාස්සේ මේ දෙයෙන් උත්තර දුන්නා. ඉතින් අර අද ජීවන සමේ අද මේ සල්නාස්සේ පැහැදිලි කරලා තියෙනවානේ දැන් බුද්ධයානස්සේ කියලා තියෙන විදිහට මේ ධර්මයේ කියලා ධර්මයේ එනවා මෙහෙම මෙහෙම කියලා. ඉතින් මට හොඳටම වචන එහෙම කඩලා කරලා ඒ සල්නාස්සේ කියනකොට මට හරියට හිතේ ඉතින් බලු බල්මට තේින්නේ සංකීර්ණම හරි කියලා. නමුත් දැන් මට තේරෙනවා දැන් විස්වාසන පැහැදිලි කළ මේ ඉස්මතු ගලහම හරි කල්පනා වේදෝනේ මේක තෝරා දෙව ගන්න කියන එක. ඒක මට හරිත මේ පිටක කාලෙදි නම් මහත්කම් කියන්නේ මම මේ දවස්වල ඉතී ඒ අනුග්‍රහන්ට කීක තමයි මම ආවේ බලන්න කියලා කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ඒක
හරි. ගෝප්තින් වසන්ත වාස් බොහොමද. ඔව් මම මේ වෙනස් කරනවක් අහලා දැනගන්න පුළුවන් මම කල්යන් මිත්‍රගෙන් අහන්න ජයන්ත මහත්තයාට සම්බන්ධයෙන් අපහසුයි තුමාට අසනික තියෙනවා ඔබගේ අමාරුව එනිසා අපි තුමාට කල්පනා කරමු දිලුක් මහත්මයා මේ මම වෙනත් තැනකට මාරු වෙනවා මේ තණ්හාව සහ දික්තිය කියන එකනේ මේ සංසාර ගමන ගෙනියන්නේ යම්කිසි පුද්ගලෙක් මේ දික්තිය කියන දේ මොනතරම් ලොකු කාර්යයක් මෙතෙන්දී කරනවාද දික්තිය කියන්නේම රෝගයක් නේද මේ මට මෙන්න මේ එහෙම දික්තිය කියන්නේ රෝගයක් කියන අර්ථයෙන් මට මේ කියන්නේ අද මේ සියම්ම අදහසක් ඔළුවේ අතුලෙන් උඩට එනවා දික්තිය කියන්නේම රෝගයක් කියලා. ඉතින් මම දැකලා නැහැ අර මේ සීල සූත්‍රවල දික්තිය රෝගයක් කියලා කියන්නේ කියලා නෙමෙයි පංචස්කන්ධය කියන්නේ ඒක කියන්නේ රාගතෝ ගන්නතෝ කියලා අමම දික්තිය රෝගයක් කියලා ඒ ඔළුවෙන් උඩට එන අදහස කිසියම් සාධාරණීකරණයක් කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් ඒ කොහොම වෙන එකක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් ඒක නේ කතා කරමු. දික්තිය රෝගයක් කිව්වොත් ඒක ඇත්තද? ඇයි මේ දික්තිය කියන්නේ කොච්චර ප්‍රබල දෙයක් වෙන්න දෙන්න කොහොමද?
සමාවෙන්නේ මට ලොකු සාක්ෂිය වශයෙන් නම් ඉතින් උත්තරයක් දෙන්න අමාරුයි. ජයන්ත දර්වත මහත්මයා ඒක මේ ප්‍රති දෙකක් වගේ මට දැනෙන විදිහට ඉතින් ඒක අදාළ වෙන විදිහට කියනකොට දැන් සමහර වෙලාවට ඒක සම් අවස්ථාවලදී දික්තිය ප්‍රකාර වෙනවා. දික්තිය අවශ්‍යයි මාර්ගයේ ඉදිරියට යන්න. හරිදී දැනගෙන බලකින්න ඕන දේ දැනගෙන ඉවෙන් ඉවත් වෙන්න. එතකොට එතනදි ධම්මාකාරයක දික්තියක් තියෙන ඉතින් ඒක අවශ්‍යයි. හැබැයි අර ප්‍රතිමාස්තු වගේ රෝගයක් කියන එක ඒක තර්කානුකූලවත් ධම්මාකාරයකින් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක උදාහරණයක් වශයෙන් නම් අපි මතකයි අපි මත කවගේ සතිය දවසක අපි යම් යම් දේවල් තේරුම් ගන්න හදනකොට දැන් අපි මට ඒක නිකන් පිටිච්ච දෙයක් තමයි තේරුම් ගන්න හදන්නේ. මේ දන්න එකකට සාපේක්ෂව අනිද්දී බලලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ දෙයක් එතන ප්‍රඥාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අන්න එතනම තමයි මට හිතෙන්නේ දිට්ඨිය තියෙන අඩුපාඩුව අන්න ඒ වගේ තැන්වලදී. ඒක මේ මට හිතෙනවා සෑහෙන බාධාවක් කියලා. ඉදිරියට යන්න ඒක හිර වෙලා තියෙන එක හේතුවක් ඒක කියලා මට හිතෙනවා. අපි ඒක මම හිතන්නේ ගොඩක් ඒක තව වෙලා තියෙනවා කියන එකයි. දැන් පහුගිය මට මතක නැමේ සිද්ධිය පොඩ්ඩක් ඉන්නම මතක් කරන්න මොකක් හරි කාරණයක් අපි තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්ත ගමන් එහෙම කිව්වා අපි මේ දැන් මේක මෙහෙම හරි නේද කියලා. එතකොට හිතෙන දැන් මේක එතකොට අපි මේ දන්න අනිද්දට සංසන්දනය කරලා ඒ දන්න දැනුම මතින් ඒක හරි කියලා හිතාගත්තේ. ඉතින් එතන ඒක දික්තියක්. ඉතින් එතන ප්‍රඥාවක් නම් නැහැ. ඒ තේරුම් ගත්තේ නැහැ. මට ඉතින් ඒ වගේ සුළු කාරණයක් තමයි ඉදිරිපත් කරගන්න තියෙන්නේ. දැන්වත් මහත්
නැහැ. ඒක තමයි මට ඒවා සුළු කාරණාවක් කියලා ඔබතුමා කිව්වට සුළු කාරණාවක් නෙමෙයි. ඕවා කිසියම් ආකාරයකින් දැන් ඔබතුමා කියන්නේ මේ මේ කින්ද හොඳට අහගොත් ඔක්කොම කියන්නේ ඇත්තටම කිසියම් ආකාරයක තේරීමක් නැත්නම් අවබෝධයක් මම කියන්නේ අවබෝධ ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරනවා ප්‍රශ්නය නමුත් ඒක කිසියම් එක හරි හොඳ තැනක් කියන්නේ ඔබතුමාට තේරෙනවා මේ හැම දෙයක්ම ඒ වගේ ඒ දන්න තැනකට සසඳීමකින් තමයි මේ ඒ යමක් තීරණයක් ගන්න කියලා ඒක හොඳ දෙයක් අතරම මට ඒතුනේ මේ දිට්ඨිය කියන එක ගැන කියනකොට මේ එක්තරම් උගත් එක්තරම් ධර්ම දන්න ධර්මදර කෙනෙකු පවා කිසියම් දෙයක් එයා හිතා අපිට අපි දැන් අපි යම් පිටක් ගුරුත්වත් තියා ගන්නවා කියලා ඉතින් එක ගුරු ආමුදුන වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි පුදු කියලා හිතා ගන්න වෙනවා කියන්නේ මේ මෙච්චර මේ අනිත්‍ය විනාශ විදිහට හිතන්න හිත අරගෙන හිටියා නම් බලන්න පුළුවන්කම තියෙනවා මේක අනිත් පැත්ත. නමුත් එහෙම බලන්නෙම නැහැ. අර තමන්ගේ ගුරුත්වය ගුරුතුමා ගුරු සයන් වාචී කිප් කෝණයෙන්ම තමයි යවෙන්නේ. ඒක හරි අපලාදයක් හිතුවම නේද? ඒක එහෙම වෙන්නේ. ඒ තරම් මේ දිට්ඨිය කියන එක ප්‍රබලයි. මේ මම මේ ගැන ටිකක් පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ප්‍රීති මහත්මයා අපි අපේ ජීවිතවලට අපිට මේ දිච්චි කොයි විදිහට බලපාන්නේ අපි මේ සංසාර ගමන ගෙනියන වැඩේ. ප්‍රීති මහත්මයා මොකද අපි අර දිල්ලු මහත්මයා මතක් කරලා දිච්චි හොඳ පැත්තක් නමුත් අපි මේ පැත්ත පස්සෙක තියෙන දැනට එහෙම තියෙනවා නම් සම්මා දිච්චිය ගැන වෙනෝනේ කියන්නේ. නමුත් මේ තණ්හාසා දිච්චි කියන එකෙන් තමයි මේ පුදුකල සංසාර ගෙනියන්නේ කියලා අපි ප්‍රකාශ ධර්මයේ කියලා තියෙන බොහෝ තැන්වල. ඉතින් මේ කොහොමද මේ දිච්චිය අත්‍යම් බලපාන්නේ කොහොමද දිච්චි අපි අදගෙන යන්නේ මේ සංසාරේ පුරා ප්‍රීති මහත්මයා සමායන ඔබතුමාගේ මයික් එක ඊගේ වගේම දන්නම් අපලාදි ප්‍රශ්න අහුවට මට වෙන කෙනෙකුට යන්න වෙනවා නේද මයික් එක එහෙම දන්නේ නැහැ ප්‍රීති මහත්මයා
මාට මේ මයික් එක එමයි දරොත් මහත්මයා වෙන කාලේ අපතේයි කියලා හිතනවා සේවන් සර්ණයි
අද නේ උට කොහේ වගේ පොඩ්ඩක් කියන්න බෑ මොකද ටිකක් කතා කරනකොට මයික් එකේ ස්වම වෙන්නේ මම දන්නා මගේ කාලයක් කොහොම නක් කතා කරනකොට මයික් එකේ වොලියුම් වයින්නවා මොකක් හරි සෙටින්ග්ස් වල ඔෆ්සෙට් එකකින්ද වෙන්නේ මේ මයික් එකේ මාර්ක් කඩ බැලුවම සමහරට හරියට වෙන මයික් එකේ මාර්ක් කඩ බෑ මේ පොඩ්ඩක් කතා කරනවා නම් අද ටිකක් හොඳයි වගේ මුල විනාඩි දෙකක් පස්සට ගන්න
එහෙනම් මම කියන්නම් මේ නරස්මොත් කට් කරන්න මම පොඩ්ඩක් බැලුවම අපි ධර්මය ගැන ගත්තේ ඒ කියන්නේ දිට්ඨිය කියන එක අකුසල චෛතසිකයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒක දිට්ඨිය කියන එක අපි ධර්මයේ අකුසල චෛතසිකය කියන්නේ අරමුණ වරදවා දකින ස්වභාවය. ඒ කියන්නේ වරදවා පිළිගන්නා ගතිය. ඒ කියන්නේ ඒක ඉංග්‍රීසි වලින් කියන wrong view කියලා. ඒ කියන්නේ unwholesome mental fact එකක් කියලා. ඒ කියන්නේ අපි නිතරම ඒ කියන්නේ අපි හැම වෙලේම අරමුණවන්නේ ගන්න ඉතින් අරමුණ සත්‍ය නොදන්න නිසා අපි ඒක වරදවා පිළිගන්න ස්වභාවයක් තමයි. එතකොට ඒකෙන් මම අදහස් කරන්නේ කියන්නේ අපි හැම වෙලේම ඒ කියන්නේ සත්‍ය නොදැනීම නිසා යම් කිසි දික්තියක ඒ කියන්නේ චෛතසිකයෙන් තමයි අපි පෙළෙන්නේ. එතකොට ඒ විදිහට තමයි මම හිතගෙන එතකොට ඒ කියන්නේ අපි සත්‍ය දැනගන්නා තුරු ඒ කියන්නේ වැරදි අරමුණ වලින් ගන්නකොට ඒක දික්තියක ඉන්න අපි හැම අවස්ථාවකම දික්තියක තමයි ඉන්නේ. ඒ විදිහට තමයි මට හිතෙන්නේ දලොත් මාත් මේ කියන්නේ අපි ධර්මය නැද වුණත් අපි කතා කරේ විවිධ වචන ගැන නේද? ඒ කියන්නේ විවිධ වචන ගැන වුණත් අපි නිතරම කොයි දේද හරි කොයි දේද වැරදි කියන එක සමහර විට ඉතින් තේරුම් ගන්න බැරිව සමහර විට ඒවත් අපි අරමුණ වරදවා දකින ස්වභාවයක් තියෙනවා. ඒ ඒ ඒ ඒ අතිනුත් අද අපි කතා කරේ ඒ කියන්නේ ස්වම් ස්වාමීන් වහන්සේ කිව් ආකාරයට අපි හැම වෙලේම ලොකු
එම නැත්නම් අපුරුතුනේ මේ මට්ටමට වැස්සෙන යන්නේ. ඉතින් ඉතින් තමයි නේද? අපි ප්‍රචාරකවට හිංසා කරනවා. නමුත් එසේ වුණත් අර එකම දැන් මම කිව්ව එකයි මම ඊයේ මම ප්‍රචාරය කළාද අර වෙන අදහසකින් දෙක විශ්වාස කරන පණක්. ඒ නිසා හිත මේ දේශනා ප්‍රචාර වෙනවා. ඒකට කච්චි දාන්න පුළුවන් මොකක්ද වෙනවා කියලා. ඒකක් ඒ වගේ අර ඔබතුමී කිව්වේ මම ඒකට මට ගැලපෙන්නේ නැහැ කියලා අහන්න නැතු යනවා කියලා මම කියන ඔබ ඔබතුමී අර ඉඳලා එතෙන්දි දික්ක ක්‍රියාත්මක වෙනවද කියලා අපි දැනට දැනට වඩාත් හොඳයි විවෘත මනසකින් අහලා ඊට පස්සේ ඒක අහගුවට පස්සේ සමහර වෙලාවට අපි දැන් හරි ඒක නිකන් ඉන්නකොට ඔබට කිය දෙයක් මේ කියනවා අදෝ දන්නේ නැහනේ අහලා බලන් ඉඳලා ඊට පස්සේ එක පැයක් දානවා සම්බන්ධ කරපෙන්නේ මට ගැලපෙන්නේ මම හිතන් ඉඳිකම තමයි කියලා
මහත්තය මම අචාරින්නේ මොකද දන්නේ කියන දේ මට තේරෙන්නේ නැහැ මම එච්චර ප්‍රඥාවන්ත නැහැ සමහර ඒවා මම අතාරිනවා මගදී දික්කියකින් නෙවෙයි මට ඒක තේරෙන්නේ නැහැ ඉතින් ඒක තේරෙන්නේ නැති දෙයක් මට අහනට වැඩිය මට තේරෙන්න යමක් මගේ කාලේ යමු කළා යම් කිසි දෙයක් ගන්න මම කැමතියි. ඒ නිසා සමහර දේවල් මට තේරෙන්නේ නැහැ. අවංකවම කියනවා සමහර භික්ෂුන් වහන්සේලාගේ ධර්මදේශනා ඒ කියන දේවල් මට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්නම් මම ඒක අහලා වැඩක් නැහැ. ඒක සිත්තියකින් නෙවෙයි මම එතකොට ඒක නතර කරලා දාලා මම මට තේරෙන විදිය දෙයක් මම අහනවා. එහෙමයි මම කියන්නේ. දැන් උදුම්බර කාශ්‍යප මහතුරන්ගේ හරිම සරලයි. එන්නේ අපේ දින ලංකාර හැමතුරුන්වත් හොඳටම කොනතරම් ගැඹීර දෙයක් වුණත් බුදුමාකාර විදිහට සරල කරලා කියලා දෙනවා. එහෙම දෙයක් අහුවාම එතකොට කාලය කියන එක දැන් මං වගේ අයට එච්චර කල් නෑනේ. තේසුත් කිස්පිස්ස. ඒ නිසා ඉතින් දික්තියකටම කරනවා කියලා හැබැයි මම නම් දැන් හරියට ප්‍රවේශම් වෙනවා. ඒ කියන්නේ මට සමහරක් වෙලාවට හරි දුක හිතෙනවා. මේ සමහරක් වෙලාවට මේ සහපාඨ ඇදගෙන මේ අපේ මගේම යාළුවෝ සම්පූර්ණ මේ මුද ධර්මයා ඉඳලා දැන් සම්පූර්ණයෙන්ම වෙන පැති වලට විතරක් සීමා වෙලා. ඒක ඇත්තටම මට ඉතින් මොකද කියන්න බෑ. යම් අඩු ගන්න මහනත්
වෙලානේ.
ඒක නිසා ඉතින් ඒ වගේ ඉතින් එහෙම වුණාම ඉතින් මම මගේ පාඩේ බොහොම දැන් හුදකලාව ඉන්න කැමති වෙලා තියෙන නිසාලා විතරක් මහත්තයා. කවුරුත් එක්ක ධර්ම සාකච්ඡා කරන්නත් මම දැන් යන්නේ. මේ වලත් එක්ක විතරයි මේ ස්කයිප් එකේ මම ඉන්නේ. වෙන කිසිම දෙයක් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්න මම යන්නේ නැහැ. හරිම භයානක කාලයක්. දැන් ඇවිල්ලා තියෙන දින අලංකාර හැමතුර තියෙතු එක රත්තරන් වගේ රත්තරන් ඇවිල්ලා
තියෙන්නේ. ඒක තමයි.
මම මගේ දැනීම.
අනේ වොම්පින් හොඳයි. ඔව් මම මේ අපියන් කලින් චිකාග තියෙමු.
මේ ලයිට් මහත්තය පොඩ්ඩක් ඉන්න මේ අයිරින් මට කෝල් කරලා තියෙනවා. නමුත් මම ඒලා ඉඳලා නැහැ ස්කයිප් එකේ. එයා තවත් දෙන්න කියලා දානවා.
අද අනිත්‍යක කොන්න වෙනවා මේ
යෝනි ඒක තමයි එන්නේ කවද්ද කියලා විතරක් කියන්නේ
කලෙන්දේ
අය කමන්නේ ඒක එච්චරයි මට උනේ ඔකේ පෙරුවන්
කරන්න ඕ හොඳ බොහොම පිං කතා කරලා තියෙන්නේ ඇත්තටම මේ දිලු මාතර ඔබතුමා කිව්වේ දේවත් වගේම දේවල් මේ දවස්වල ඉතින් අපිට තේරෙනවා දැන් අපි දැන් මට හිතෙනවා මේ අර දුක ගැන කතා කරනකොට අමුතු වෙනස් මාතෘකාවක් නෙවෙයි මම යන්නේ කලින් එකම ඉන්නේ දුක් අපි මේ ජීවිතේ දුක දැකලා කලකිරිනවා කියලා වචනයක් පාවිච්චි කරනවානේ මේ ජීවිතේ දැකලා දුක දැකලා කලකිරින කෙනා තමයි මේකට මේ මාවතට කියමු වෙන්නේ කියලා අපිට ඇහිලා තියෙනවා අපිත් ඒ පාවකතර පාවිච්චි කරලා තියෙනවා කලකිරින කියන වචනේ මේ බුද්ධ ධර්මයේ තුලත් පාවිච්චි නොකරනවා නෙවෙයි තියෙනවා එතකොට මට අද ඒ තිතිච්ච දෙයක් කියන්නේ කලකිරීම වෙනකොට එකක් ගාලා ඉතින් ඔළුවට එනවනේ අදහසක් කලකිරීම. එහෙනම් කොහෙන්ද මේ ඔළුවට එන්නේ අද අපි අද සිංහල භාෂාවෙන් අහලා දැනගන්න තියෙන මේ කලකිරීම කියන වචනයක් එනවා. නමුත් ඇත්තටම ඒ වන්දන එකට දික්තියක් කියන එක හරිද කියලා ඒ කලකිරීමේ තේරුම මෙයයි කියලා දික්තියක් වෙලා තියෙනවා ඒක. සිංහලෙන් ඒක දැත්තේ අර්ථේ. නමුත් ඇත්තටම මේ තථාගතයන් නිබ්බිදාය කියලා වගේ වචනයක් පාවිච්චි කරනවා නම් අපි ඒකට කලකිරීමකට කිව්වට එතන තියෙන්නේ අපි තේරුම් ගත යුතු මේ තත්ත්වයක් නේද කියලා. ඒ වචනේ සම්පූර්ණයෙන්ම අයින් කරොත් නිබ්බිදාය හෝ කලකිරීම හෝ කියන වචනය සම්පූර්ණයෙන් ඉවත් කරොත් ඉවත් කරලා නේද අපි බලන්න ඕනේ අත්‍තරම මේ තියෙන්නේ මෙතන මේ කිසියම් තත්ත්වයක් මේ තත්ත්වේ තව තමන්ගේ අර හිතේ අර හැකිලිච්ච ගතියක් පොර අපිට මේ වචන තියෙනවද නැද්ද යන්න මත හරි වෙන කෙනෙක් පස්සේ කියයි මේ ඒ හිත හැකිලිච්ච ගතියක් ඇති වෙන තත්ත්වයක් නේද මේ තියෙන්නේ. ඒකට වචන කිව්වේ කොහොමද කියලා. නමුතර එහෙම නැතුව මේ අර මට හිතුණා මේ සංසාරේ දුක දැකලා කලකිරෙනවා කියලා කිව්වන් පස්සේ තවත් දුක් සිතක් ඇති කරගත්තා වෙනවා නේද කියලා. කලකිරුණා කලකිරුණා යම්කට කලකිරුණාන් පස්සේ දුකක් නේ මහා පරිච්ඡ ගතියක් නැතිනේ. ඒ වගේ එකක් නෙමෙයි කියලා මට හිතුණා මේ දුක දැකලා කලකිරෙනවා කියලා කියන්නේ ඒ දුක දැකලා ඒ අවබෝධයක ඇති කරනවා මෙතන තියෙන්නේ අර හිත හකුලන ලක්ෂණයක් නේද කියන එක. මෙතක් ඒ ගැන දුක් වීමක් නෙමෙයි වගේ කියලා අර්ථය. මම මේ නිවන් දේවල් කියන්නේ ඉතින් සාකච්ඡාවත් සහ මේ මණ්ඩපේට තේරුම් ගන්න අපි ඉතින් සමහරවිට භාවනා කරනකොට සමහරවිට ධර්මයේ හිතෙන් හිත හිත ඉන්නකොට ඔය ආකාරයේ දේවල් එනවා. ඉතින් ඒවා ආවම අපි කතා කරන්න දු කාත් එක්ක කතා කරන්න නේද. ඉතින් මේවා මහ ලොකුට ප්‍රචාර කරන දේවල් නෙවෙයි. අපි මේවා එඩිට් කරලා හවුදුන් කොටසෙන් පස්සේ යනවා කතා රෙකෝඩ් කරන්නේ. ඉතින් කතාදීගෙන මොකක් කර කියන්න පුළුවන්ද මට? ඒ මට එක මානසිකවදී දේවල් දෙන්නේ. නමුත් මම හිතනවා එහෙම නෙමෙයි කියලා. මොකද ධර්ම මනසේ ඉන්නකොට තමයි ඒ වගේ අදහස් ඉතුරු වෙන්නේ. ශ්‍රීමති මාර්මේ ඔබට මේකට උදව් කරන්න. ශ්‍රීමති මාර්මේ ඉල්ලාද උතන. චතුමි ඇන්නේ.
ඒව මනස්කාතන නෙවෙයි දන්නවත් මහත්මිය මට තේරෙන විදිහට.
දැන්වත් මහත්මිය දැන් එහෙනවද?
ආ කතා කරන්න මාත්මිය කතා කරන්න.
නෑ කතා කරන්න මගේ මේ අද මේ ලැප්ටොප් එකේ ඔබතුමා කතා කරන්න මම ඊට පස්සේ කතා කරන්න.
ආ නෑ ඒක ගොඩේ මේ කියන ලොකු දෙයක්වත් නෑ කතා කරන්නත් ඇත්තටම කියන්නේ. ඉතින් මට හිතෙන්නේ එහෙම කාල කියලා හරි කමක් නෑ මේ මාර්ගයේදී ඒ අදාළ දේවල් කියනවා නම් ඒත් හොඳයි. ඉතින් ඒත් එතකොටත් ඒක කියනවා. මොකද මේ එහෙම මේ ෆෝමියුලා එකක් කියලා කොහෙන්ද අමාරුයි කියලා මට හිතෙන්නේ තමයි මේ විදිහටම වෙන්න ඕනේ කියලා. මොකද මේ
තමයි ගේන්න හැටි වෙනත් තැනකට මේ දිරුමහත මම ඒ කල කියනවා කියන එක නෙමෙයි. මොකද කියන්නේ හරි අපි හැමෝම මේ බොල පැසක් විතර මැච් බල බල සින්දු අහා පිච්ච බල බල හිටපු අපි මේ මොකක් හරි වෙලා ඒකෙන් ලෙඩ දුකින් දහරි කමන්නේ තරුණ කාලේ මේ කලකිරිලා අපි සිංහලෙන් කියන විදිහටම කලකිරිලා එපා වෙලා අයියෝ මොකද්ද මේ හොඳ ඉතිමට උනේ කියලා දුක හිතිලා හරි කමන්නේ බුද්ධාගම කියන එක හොඳයි ඒක තමයි වෙන්න ඕනේ. නමුත් මං කියන්නේ
සමහර කියන්නම් ඔබතුමා තේරෙන ඔබතුමාගේ රහස් කියන එක ඔබට එක බටහිර එක මම අහපු ධර්ම දේශනාවක එක මහත්මයෙක් දේශනා කරා මේ උදාහරණයක් වශයෙන්. දැන් ඉංග්‍රීසි භාෂාවෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මොකද වචනවලින් සමාජයට අපි අරගෙන තියෙන දෘෂ්ටි ටිකක් මේ සමාජයට ඒක නිවැරදිම නොවෙන්න පුළුවන්. ඒක වෙයි නිවැරදිම නොවෙනවා කියලා තේරෙන්නේ ටිකක් පායි. ඒක කරගෙන යනකොට දැන් ඉංග්‍රීසි භාෂාවේ දැන් අපි ඔය දැන් ඔබතුමා කලකිරීම වගේ ඔය ඩිස්ටන්ස් චාර්මන් කියලා වගේ කියන්නේ ඒගොල්ලෝ නේද ඩිස්ටන්ස් චාර්මන්. ඉතින් අර එහෙම වුණාම නිකන් එළි ඔළුවට එන පිටට එන දේවල් තමයි නිකන් මේ මේක වැඩක් නෑ එපා වෙලා මේ මේක මේ කිමර මේ එකක් නැහැ මේකේ යන්නේ ඒ වගේ නිකන් අර මේ අපතටික් ඒ වගේ නිකන් ෆ්ලැක් වගේ යන්නේ ඒ වගේ මේ අදහසක් එන්නේ. ඉතින් ඒකට තුමා දැන් ඔය ඩිස්ටන්ස් චාර්ජ්මන් කියන එක ඇත්තටම මේ පැහැදිලි කරන්නේ දැන් ඔය මම හිතන්නේ මේ අපි කයිදාල මිත්‍ර හැමෝම වගේ මලත් ඒක ඉතින් හිතට ගියා හොඳට මේ පොඩි කාලේ සුරංගනා කතා අහලා තියෙන ඔය හැමතිස්සෙම ඔය ඇහිනවා ඔය කුමාරිකාවන් තමයි ඔය උඩ ලොකු මේ කුළුණක කොහෙරි කියලා මේ හිර කරලා කියන්නේ. ඒ හිර කරලා ඊට පස්සේ ඉන්නවා. ඉතින් හිර කරලා ඉන්නේ මොකක් හරි ස්පෙල් එකක්. ඉතින් ඒ ආයතේ එතකොට ඒකේ ඉන්නේ මොකුත් පේන්නේ නැහැ. උදේට නැගිටිනවා ඒ කුළුණ වටේ ඇවිදින්න ඉන්නවා. එළියේ මොකක් එළියේ ඉතින් දළුවක් පේන්නේ අහස. කිසි දෙයක් නැහැ. ඒ කුළුණ වටේ ඉතන පොඩි තැනක හිර වෙලා ඉන්නවා. ඉතින් අර කවදා හරි මට මතක නැහැ නේ. ප්‍රින්ස් කවුරු හරි එනවා මේක බේර ගන්න. ඔය එනකන් ඉන්නවා. ඉතින් ඒ ආවට පස්සේ යාව බේරගත්තට පස්සේ දැන් යාට මුළු ලෝකෙම බලන්න පුළුවන්. මුළු ලෝකෙම පේනවා යාට. ඊට පස්සේ එතනින් ඒකෙන් මිදුණට පස්සේ යාට ඕපන් හැම දෙයක්ම විවෘතයි. සීමාවක් නැහැ. අර අපි මේ මේ බැඳීම් වලින් අයින් වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. ඒකයි තමයි බොහොම ලක්ෂණයට විස්තර කරේ මේ ඇත්තටම මේ බැඳීම් වලින් අයින් වෙනවා කියන්නේ අපි කොච්චරද ඉතිර වෙලා තියෙනවද කියලා බලන්න බලන්නේ ඒක නිසා. දැන් ওই දුක කියන එකත් අපි දැන් හැමතිස්සෙම කරන්නේ දුක දෝමනසට. ශාරීරික දුක හරි මානසික දුක හරි. දැන් දැකලා තියෙනද පොඩි ළමයි අපි අදින් බොහොම ආදරය කරන තමයි ළමයි. නමුත් ඒ සමහර ළමයි ඉන්නවනේද කීකරු නැති ඉන්නනේ එලවරක් නැති වන්දන වගේ සමහර යාළුවෝ ඉන්නවා සුපර් මාකට් ඉස්සරහින් යන්නේවත් නැහැ. ඒව ඩීටුවර් කරලා නැති පළාතට යන්නේ මොකද මේ දෙය දෙන්න බෑ. ඉතින් කරදරයි. ඒව කොච්චර දුන්නත් එලවරක් නැහැ. අර එහෙම වුණාම දැන් ඒ වගේ බලන්න දැන් මේ තත්ත්වයක් එතකොට එතන තියෙන්නේ අර මේක කොච්චර කරක් එලවරක් නැති ගැතියක්. මේ කොච්චර දුන්නත් එලවරක් නැහැ මේකේ. අන්තිමට ඒක වැඩක් නැති ගැතියක්. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ අර මේ සංහාවේ ගැටේට අහුලා ගින්න එක. අන්න ඒ වගේ තත්ත්වයක්. ඉතින් එතනදී එහෙත්ම දැනෙනකොට අර මේ අපි අර කලින් දාගෙන තියෙන මේ සංඥාව වෙනස් වෙනවා. ඉතින් සංඥාව වෙනස් වෙනවා ටික ටික. එහෙම වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි දලුවත් මහත්මයා මට කෙටියෙන් කියන්න තියෙන්නේ. ඔබතුමාගේ කියපු දේ මම ගොඩක් එකඟයි. ඒක බොහොම වටිනා දෙයක් ඇත්තටම දිරුවන් සරණයි.
ගොම්පින් දැන් ඔබතුමා කිව්වට පස්සේ අතර මම කියන්න දෙය ඕන නැහැ කියලා තමයි. මොකද බොහොම ලස්සන පැහැදිලි වුණා. ඒක ඇත්තම වන්දන නෑ නිකන් කෙටියෙන් කියන නම් නෝ මට කියන්නේ ගේන්න ඕනුනේ තෙතෙන්ට අර මොකද අපි අර කලින් අපි කිව්වා වගේ ඒ සිංහල වචනෙන් හරි වචනාර්ථයෙන් හරි ධර්මයෙන් මොන වෙනස් නමුත් ඒක කාලයක් මේ ඉස්සර හිතා ධර්මයෙන් තේරුම් ගන්න සාකරණ කිරීම තුළ මම කියන්නේ තේරුම් ගැනීම තුළ කියලා තේරුම් ගන්න උත්සාහ කිරීම තුළ ඉතින් අපිට යම් කිසි දාවක් එනවා නම් මේ සියලු වචන පසක තියලා මේ සියල්ල මේ සිදුවෙන දැනීමක් විදිහට එහෙනම් සිදුවෙන දේ විදිහට දැකීමක් විදිහටම වෙනකොට ඔය ටිකක් වෙනස් සත්‍යක් වෙනවා නේද? එතකොට මේ එහෙම බලුවම ඉතින් ඒ අරන් තියෙන දේවලුත් ඉතින් දික්තිම තමයි ඉතින් ඒ වචනේ කර්තෙන් ප්‍රතිකරගෙන ඒකෝස්සේ බලනවා කියන්නේ දික්තියම තමයි ඉතින්. ඒක ඒක අතරලා ඒකේ තේරුම ඒකේ අර්ථය එහෙම නැත්නම් ඒකෙන් මේ ඒක තේරුම නෙමෙයි අර මොකද්ද මේ ලෝකයේ තියෙන මාසෙ මොන විදිහේ හැඟීමකටද මොන විදිහේ දෙයක් වෙනකොටද ඒවන් වචනකින් කිව්වේ කියලා ඒ වෙන දේ දැක්කොත් එහෙම ඒ වචනේ කුමක් වුණත් මේ මම හිතනවා එතකොට එහෙම බලන්න පුළුවන් ඉස්සර දවසට අපිටම දැන් අන්තිමට කිව්වාගේ මේ බොහෝ දේවල් එහෙම නැත්නම් බොහෝ පුදුල්ලු ප්‍රදේශයක් දැකෙන හැකියාවක් ඇති වෙනවා කියලා ඇති වෙයි කියලා. මේ වචන වලින් තමයි ලොකු සීමාවක් අපි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඔව් ඒ ටිකක් අපහසුයි. ඉතින් මොකද අපිට හිතන්න වෙන්නේ වචන වලින් තමයි පටන් ගන්න වෙන්නේ. නමුත් කොයි වෙලේ හරි ඒ වචන කියන ටික නැති වෙන්නත් ඕනේ කියන දේ නම් තේරෙනවා. මට ආසයි කමල් මහත්තයාත් කතා කරන්න කාලෙකින්. කමල් මහත්තයා හිතාමතාම ආසයි කියන වචනේ පාවිච්චි කළා. කමල් මහත්තයාගේ හඳ හෙස්සෙන තියෙන කාලෙකින්. ඔත්ත දෙන්නකෝ. අපි ඇහෙනවද? අපි නිහඬව සම්බන්ධන මහත්මයාට කතා කරන්න උනේ දැන් බොහෝ කාලයක සිට. හොඳයි. නිලන්ති මහත්මිය, නිලන්ති මහත්මිය මම කියන්නම්. නිලන්ති මහත්මිය ඒ මේ ඔබතුමීට පුළුවන් මේ දික්තිය ගැනයි මම අවසාන සාකච්ඡා කොටස යොමු කරගෙන ඉන්නේ. මේ දික්තිය කියන දේ අපිට කොතරම් බලපානවද කියන කතාවට. ඉතින් ඒක අපි අන්තිමට ගෙනාවා. අපි යම් යම් දේවල් ගැන තියෙන අපේ වැරදි දික්තිය කියන දේවලිනුත් ඔබට ගිහිල්ලා අත්‍තර මේ අපි දකින්න දේවල් ගැන බලන දේවල් ගැන එහෙම නැත්නම් ඇහෙන දේවල් ගැන මේ තියෙන දිට්ඨිය මේ එහෙනම් තමයි භාවිතා කරන වචන ගැන අල්ලා ගැනීම එයත් දිට්ඨියක් නේද? මෙයත් මේ අපිට බාධාවක් නේද? මේ සංසාර ගමන නිවාස කර ගැනීම කාර්ය සඳහා කියන දේ නිලසි මහත්මිය ඔබතුමීට පුළුවන් ඒ ගැනීමක් කිය.
පෙරුවන් සම්මාන මහත්මයා මම දිට්ඨිය දකින්න මහත්මයා දිට්ඨිය කියන වචනය
අපේ අපි ඇත්තනම් මෝහයේ මේ සැබෑ තත්ත්වයවත් සත්‍ය මෝහකරන සත්‍ය අපි දකින්න ඇති තැනක් කියලා තමයි මම දිසිය කියන එක දකින්නේ. අපි හැම වෙලේම ඉතින් ඒක හොඳ පැත්තට හෝ නරක පැත්තට යොදා ගන්න ඕනේ. මේ හොඳ පැත්තට ගියොත් තමයි සම්මාදිට්ඨිය කියලා මම දකින්නේ. නරක පැත්තට ගියොත් තමයි මිත්‍යාදිට්ඨිය කියන වචනේ අපි භාවිත කරන්නේ. ඉතින් ඒ වගේම මහත්තයාව කතාවක් අහුවර කලකිරීම ගැන අපි දැන් ඇත්තටම සාමාන්‍ය කලකිරීමට වඩා දැන් අර නිද්දිතාව කියන වචනය යොදාගත්ත ඒ කලකිරීම තමයි මම හිතන්නේ අපි කල්‍යාණ මිත්‍රයන්ට ඇතිවලා තියෙන ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව කලකිරීම කියලා තමයි මම ඒක දකින්නේ. මේ අපි සියලුම කල්‍යාණ මිත්‍රයන්ට මේ ඉන්නේ අපි ඒ තත්ත්වෙන් කියලා මම හිතන්නේ. ඒ කියන්නේ අපි එකම කලකිරීම නෙවෙයි මහත්මයා, මේ දේ දැක්කලා මේකෙන් වෙන දේ අකුසලයක් සිද්ධ වෙනවාද මේ ක්‍රියාව කරාම එහෙම දැකලා තමයි අපි මේ කලකිරීමට පස්සලා තියෙන්නේ. ඒත් එතන දුක කියන එක මම හිතන්නේ අපිට දැනෙයි කියලා. ඒ දුක අපිට දැනෙන්නේ නැහැ මම හිතන්නේ අපි හරි විදිහට අවබෝධ කරගෙන ඒ කලකිරීමට පත් වෙන නිසා. මම එහෙමයි ඒ දෙක දකින්නේ මහත්මයා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිං. මම මතකයි මම එකතනක අහලා ඕ දැකලා තියෙනවා මේ දුක්ඛය දකීම ප්‍රථම ආශ්‍රය වද්බුතු ධර්මයේ කියලා වගේ තැනක අහලා තියෙනවා. මම මතක නැහැ කොතෙන්ද ගැවි කියලා. ඒ කියන්නේ මේ දුක දැක්නම දුක අවබෝධ වෙනකොට දුක ගැන හිතනකොට දුක මෙනෙහි කරනකොට මහා දුකක් නේ පාවීමක් නැති වෙන ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒ දුක කියන දේ ඇත්තටම Tamanට අවබෝධ වෙනකොට ඇති වෙන්නේ ප්‍රීතිය පස්සද්ධිය කියලා එහෙම සත්‍යක දේශනා තිබුණා කියලා අපි අහලා තියෙනවා. හොඳයි ප්‍රසන්න මහත්මයා ඔබතුමාට පුළුවන් අපි සමග එකතු වෙන්න.
තරුණ සරණ දලොත් මහත්තයාට දිනු දෙන්න තමයි ඇත්තටම දික්තිය ගැන කියනකොට නම් ඉතින් බොහෝ විදේලාවට අපි ඉතින් මුලාවෙම තමයි ඉන්නේ. ඉතින් ඒක එකෙන් බෙරෙන්න තමයි ඉතින් අපි හැම පැත්තෙම උත්සාහ ගන්න. ඉතින් මම නම් බොහෝ දුරට තේරුම් ගන්න තියෙන්නේ සතගතයන් වහන්සේ කියන අචල සද්ධාවත් ධර්මයේ තුලින් හැම දෙයක්ම දැකීම සතර සත්‍යමර්ථානේ තුලින්. ඉතින් ඒකෙදී අපිට මඩම් තේරෙන්නේ දැන් දකින හැම දෙයක්ම වගේම අපි බලන්නේ බොහොම විතරේ වැරදි දෘෂ්ටියකින් මෙච්චරකල් බලලා තියෙන කියලා. ඒ වගේම වචන වුණත් එහෙමයි. ඉතින් අන්තිමට බුදුජානක කියලා තියෙනවනේ ධර්මයේ වුණත් අතෑරී ඉතේ කියලා. මේ පැත්තේ ඉඳන් එහා පැත්තට පයින් ගංගකින් එකොඩ වෙන කෙනෙක් මේ අතරිනවා වගේ ඒ වැල ධර්මයක් අතාරිය යුතුයි කියලා කියන. එතකොට ඒ විදිහට බලනකොට තමන්ගේ ප්‍රයෝජනය සඳහා අරගන්න පුළුවන් නම් අරගන්න පුළුවන් හැම දෙයක්ම වචනයක් වුණත් කිසි දෙයක් හැමදේම අරගෙන ඉතින් ඒක එතනින් කියලා යන විදිහට තමයි බලන්න නම් මම නම් දැන් පුරුදු වෙලා තියෙන ඇත්තටම සීලයත් එතකොට එතෙන්දි සමාධිය ප්‍රඥාවත් තුලට යා යුතු විදිහයි මම නම් හොයලා මේව කරන්නේ. මට මගේ එක්ස්පීරියන්ස් එක ඇටි කියන්න පුළුවන් විස්සක් මන්නම් වැඩි ඊට වැඩි හා ඔබට ගිහිල්ලා කියන්නේ මේ වැඩි කැමති වෙන්නේ නැහැ. මොකද මට ඒක ගැන තේරුමක් නැති නිසා. උගා ස්වාමීන් වහන්සේලා මම ආශ්‍රය කරනවා. උගා ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන වෙලට මම අහන්නේ බොහොම තුන් හතර දිනක් වගේ අනිත් කාන්ති මහත්තය කිව්වා වගේ දලුවත් මහත්තය කිව්වා වගේ. ඉතින් මම උදාහරණ කීපයක් දෙන්නම් ඕගොල්ලන්ට. ඇත්තටම මේ සිද්ධිනුවරට ආපු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේට මම කියපු දෙයක් තමයි උන්වහන්සේට ගුරු ස්වාමීන් වහන්සේ වෙලා උන්වහන්සේ මහාන කළු ස්වාමීන් වහන්සේ පළපෙළේට එක්කලා ඒ පන්සලේම ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් මේ සිල්වත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේ මේ දුසිල්වත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා නෙමෙයි. ඉතින් ඒ තරම් මේ අවදාන තියෙන තැනක් තමයි මේ සංසාරේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ එළියේ තියෙනවනම් යම්කිසි දෙයක් ඒක ඇත්තෙම තියෙන්නේ ඒ තියෙන ස්වરૂපේ නෙමෙයි. ඒකට කාන්තාවක් එළියේ ඉන්නවනම් ඒ කාන්තාව ලස්සනයි කියලා ගන්න එළියේ ඉන්න කාන්තාව නෙමෙයි අපේ හිත. ඒකට හිත තමයි. ඒකට අපේ හිතේ දැක්ගත්තාම හිතට එනවද සුඛය? සුඛේ තේරුම් කරගන්න ඕනේ දුකත් තේරුම් කරගන්න. දැන් ආනාපාන සතියට ගිහිල්ලා ඉඳගන්න ගත්තනම් ඉඳගන්නේ අපි සැපයි කියලා හිතාගෙන. ඒ ඉඳගන්න ස්වરૂපයත් අපිට එපා වෙනවා. මොකද ටික වෙලා අස්න කකුල දිකා වෙනවා. නැන්න එතන සුඛයි දුකයි තේරුම් කරගන්න. ඉතින් ඒ ඉවෙන විදිහට තේරුම් කර ගැනීම තුළින් මිත්‍යා දෘෂ්ටිය තුළින් සම්මා දෘෂ්ටිය දැකීම තමයි මම නම් බොහෝ විදිහට ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන හැම දිස්සෙම කරන්නේ. ඒගෙන තමයි මට කියන්න පුළුවන් පෙරවන් සර්ණ.
බොහොම පිං ප්‍රසන්න මාධ්‍ය බොහොම පිං බොහොම දෙකට උතුරු ගොඩාක් අපිට මතක් කරේ. ඔව් ජීවිතේ කොච්චර අවදානම්ද මේක නේද? ඉතින් ඒක නම් හරිම හොඳ කේමාවක් මේ වෙලාවට ගැලපෙනවා. මොකද අපි එහෙනම් අපි මෙච්චර අපි එකට ගේන්න කල්යාණ මිත්‍රෝ අපි උත්සාහවන්ත වෙන්න ඕනේ නම් මේ කෙසේ හෝ මේ දිට්ඨි සම්පන්න උත්කලයේ වෙන්න මේ දිච්ච ගැන මම කතා කරපු නිසා මම දිච්ච සම්පන්න කියන වචනේ පාවිච්චි කළා. දිච්ච සම්පන්න වෙන්න කියන්නේ සෝතාපන්න වෙන්න පත්තටපත් වෙන්නමයි ඕනේ. එහෙමනම්
සමාවෙන දල්වත් මතේ මම තව දෙයක් එකතු කරන්න.
එහෙමයි.
සංඝයා වහන්සේලාගෙන අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මම දන්නවා මේ සමහර වෙලාවට අපිට එහෙනකොට යම් කිසි දේවල් කියවෙනවා කියලා. එතකොට මම මේක කතාවක් කියන්න පෙර කාලයක බුදුරජාණන් වහන්සේගේ පස්සේ කාලයක මම හිතන්නේ ලංකාවේදී කොහෙද වෙලා තියෙනවා extra ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ප්‍රසිද්ධියේ දුස්සිල්ලත් හැසිරෙන. ඒ ස්වාමීන් වහන්සේට භාර්යාවකුත් ඉඳලා තියෙනවා. එයාගේ භාර්යාවට දරුවෙකුත් හම් වෙන්න ඉඳලා තියෙනවා ප්‍රසිද්ධි. එතකොට ඒ දරුවා හම් වෙන්න ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බලනකොට විස්මෘති වෙච්ච දරුවෙක් හම්බෙලා තියෙනවා. ඒ දැනම කලකිරිලා මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහාන වෙලා තිනවා ඒ ළඟම තියෙන පළාතට පන්සලට. ඊට පස්සේ ඒ පන්සලේ මහානට උන්වහන්සේට ඒක
තමයි සත්‍යද මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දුෂ්චරිතේ ඉන්න කතාවක් කියලා කිව්වේ. ඊට පස්සේ මහානුනාට
කියන්නේ නෑ සමාවෙන්න. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා තිනවා මේ කෙනෙ මේ දුෂ්චරිතේ හිටියට උන්වහන්සේ ආපහු ගිහිල්ලා ඒ පන්සලේම ඊළ සිල්රකින්න පටන් අරගෙන තිනවා ඒ දැවිකුත් වෙච්ච දරුවා දැක්ක නිසා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දුස්සිල් වත්ම ඉඳලා තින්නේ උනාට ගිහි ගෙත් ඉන්නවා පන්සලටත් යනවා අනිත් දේවලුත් කරනවා ඒ වගේ කරලා තියෙන මේ මෑත යුගයේ නෙමෙයි. දැන් හුඟක් කල් වගේ කාලෙක මේ එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ භාවනා කරමේ ඉඳලා අපවත් වෙලා තියෙනවා. උන්වහන්සේට මාර්ගඵල ලැබෙන්න හම් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ උපපාදිකෝ ඉපදිලා ඊට පස්සේ ඒ ගුරුතුමාම ඒ ස්වාමීන් වහන්සේ ළමයා හොයාගෙන හදලා අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ඊට පස්සේ මහාන වෙලා. එතකොට ඒ වගේ තියෙන්නේ මේ ස්වාමී සසරේ. සමහර වෙලාවට සමහර ස්වාමීන් වහන්සේලා නරක වැඩ කරනවා. නරක වැඩ කරාට අපි මේ වෙන්න හොඳ නැහැ. මොකද අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ට අපි මොනාරි දෝසක් කියලා මේ වුණොත් මාර්ගඵලයක් හරි ලැබුණොත් ඒ කෙනෙක්ට අපි සංසාර දුක් විඳින්නේ නිසා මම නම් බොහොම පරිස්සම් වෙනවා. දන්න ස්වාමීන් වහන්සේලා කීප නමක් විතරක් හොයාගෙන උන්වහන්සේලාගේ ධර්මයයි ධර්මයේ තුලින් බලනවා මිසක් විශාලනිතෝ ඒ ස්වාමීන් වහන්සේලා විවේචනය කිරීමේ ඇත්තටම ඉස්සරනම් ඒ වකර කර හිටිය මම නම් ඒවන් ආරවි උපවාදයෙන් බොහොම පරිස්සම් වෙන්න බලනවා. තේරුවන් සරණයි.
බොහොම හොඳයි. බොහොම පිං ය මතක් කරට ස්වාමීන් වහන්සේලා පවුණක් නෙමෙයි මම හිතන ගිහි අය ගැන උනත් එහෙම තමයි නේද? අපි දන්නේ ගිහි වෙච්චිත් අපි කතා බහ කරන අය සුලත් වෙනි ආර්ය පුත්කලෙන් ඉන්නව වෙන පුළ අපි දන්නේ නැහැ නේ. ඉතින් කොහොමදත් අපිට අදාළත් නැහැ. ඒක අපි ප්‍රවේශම් වෙන එක තමයි වඩාත් සුදුසු. ඔව් මම හිතනවා මේ රොෂන් මහත්මයාට යොමු වෙන රොෂන් මහත්මයා අපි තමයි හිතෙන් පොඩක් නේද මේ ලයි. රොෂන් මහත්මයාට අපිට මොකද පාරිභෝගික දේවල් කතා කරන මහත්මයෙක් නිසා මට හිතනවා මේ ඔබතුමාට එහෙම ප්‍රබල දෘෂ්ටියක් තියෙනවද යම් යම් දේවල් ගැන? මට හිතනවා මේ ඒ දේ දිච්චෙන් කොහොමද ගල්පාන්නේ කියන එක ඇත්තට යොමු වෙන දැන් කතා කරන්න පොඩ්ඩක්. අපි අපි දන්නවා අපිට ධර්මයේ පැත්තෙන් කියන්න පුළුවන් දිට්ටි සම්පන්න පුද්ගලෙක් වෙන්න ඕනේ කියලා. කෙසේ වෙතත් අපි මේ සියුම් දේවල් අපි මේ මම මගේ දරුවාය මගේ නිවසේ එහෙම නැත්නම් මගේ රස්සාවේ මගේ රටේ ඒ පොන්ටන් ඔතන දැන් මම මේ තේරුම් ගත්ත ධර්මයේ කියන මට තේරිච්ච දේ මම දන්නවා මේ ප්‍රශ්නේ බොහෝයට දැන්පත් මෙතනින් නැට ඇති. ඒ කියන්නේ මම තේරුම් ගත්ත දේ ඉතිහාසයක් අහන්න සූදානම්වත් නැහැ. ඉතින් ඒ වගේ දේ ඒවා කොහොමද අපිට බලපාන්නේ? විශා මහත්මයා ඔබට මගේ අත්දැකීම් වලින් කියන්න පුළුවන්ද? ප්‍රශාන් ඇනෝ නේද? ඔදෝගාලි සම්බන්ධ වෙන කල්යන මිත්‍රයා. හොඳයි. එතුමා සාමාන්‍යයෙන් දැන් අපි කතා කරනවා බොහොම කැමැත්තෙන් අද මොකක් හරි අපස්සමක් ඇති. කවුද කියන කැමති? සේන මහත්මයා ඔබතුමාට මේ නම් ඉස්සර ඔබතුමාට මම ආදා ප්‍රශ්නයක් දුමු කළා අපිට දස්සක් ගන්න බැරි නයි කියලා නැත්නම් ඒක මෙචින්ද ඔබතුමාට මේ නම් නැවතත් වෙනවා හරිද?
සෙඩ්ලන් සර්නේ මයිසන් විත්‍ය ගැන තාම කතා කරන්න කියලා. එහෙනම් මේ විත්‍ය ගැන කියනකොට ඇතරසේම දැන් බුදුහාමුදුරන් කියලා තියෙනවා උන්වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේ කියපු පළියටවත් පිළිගන්න එපා කියලා. ඒක ඒක බලලා අත්දැකලා පිළිගන්න කියලා. ඉතින් එහෙම කියපු බුදුහාමුදුරන්ගේ කියමන අහන්න නැතුව අපි හොඳට දන්න ස්වාමීන් වහන්සේ අපි හොඳට අඳුර නැත්නම් හොඳට හොඳයි කියන ස්වාමීන් වහන්සේ නැ කියපු පළියට පිළිගන්නවා නම් යමක් අපි බුදුහාමුදුරන්ගේ කීමට විරුද්ධ වෙනවා නේද කියලා මට හිතෙන්නේ. ඒකෙින්ද අපි හැමතිස්සෙම මට හිතෙන්න බලන්න ඕනේ යම් කිසි දෙයක් ඕනම කෙනෙක් කියන්න පුළුවන් ඒ කියන එක අහගෙන ඊට පස්සේ ඒක අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ. බලලා අපිට ඒක ගැළපෙනවා නම් ඒක හරිනම් ඒක පිළිගන්න ඕනේ. ඒක කියපු පල්ලියට පිළිගැනීම අතවසියම අපිව නොමගට යන්න පුළුවන් කම තියෙනවා. හැමතිස්සෙම නොමග යනවා කියනවා නෙවෙයි. නොමගට යන්න පුළුවන් කම තියෙනවා. ඒ කියපු පළියට අපි බාරගත්තොත්. අපි බුදුහාමුදුරගෙන් අපි දන්නවා බුදුහාමුදුර කියන හැම දෙයක්ම 100% හරි කියලා. නමුත් බුදුහාමුදුරන් එක්ක සංසන්දනය කරනකොට දැනට ඉන්න ස්වාමීන් වහන්සේලා දැනට ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලා ඉන්න ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙක් බුදුහාමුදුරන්ට සම කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතින් වැරදි අදහස් ඇති වෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ තමයි බුදුහාමුදුරන් මුලින්ම අපිට කියලා තියෙන්නේ මේ යම් කිසි දෙයක් මේ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා අපි සමහර ස්වාමීන් වහන්සේලා අපි දරුවත් මහත්මයත් කිව්වා දැන් ජිනාලංකාර හාමුදුරුවෝ එතකොට ධම්මජීව හාමුදුරුවෝ කටුකුරුන්දේ හාමුදුරුවෝ මාතර හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේලා ඉතාම ගරු කරනවා. අපි කොහොම ගරු කරනවා නමුත් ඒ කවුරු කිව්වත් බුදුහාමුදුරුවෝ ඊට වඩා වැදගත් කියන එකයි මට තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු එකට සම කරන්න බෑ අර කිසිම කෙනෙක් කියන දෙයක්. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නම් යම් සිද්දයක් ඒකට අපේ අවධානය වැඩියෙන් යොමු වෙන්න ඕනේ කියලායි මට තේරෙන්නේ. ඒකෙන්ද දිට්ඨිය ගැන කතා කරනකොට හැමතිස්සෙම දැන් මෙතන මේ සාකච්ඡාවේදී වුණත් අපි දන්නවා එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා කියලා. ඉතින් මේ අදහස් බලනවා මිසක් මට නම් සාමාන්‍ය මේ සාකච්ඡාවේදී වුණත් එක නිගමනයකට මම එන්නේ නැහැ. මොකද ඒ නිගමනයකට එන්න බෑ හරියට නියම අවබෝධයක් නැතුව. ඒකෙන්ද අතවසින් මගේ කල්පනාව නම් යම් කිසි දිට්ඨියකින් කිසිම දැන් අපි දන්නවා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන නමුත් අපි කිසිම කෙනෙක් අර අහමුදුරුව සරණං ගච්ඡාමි නැත්තම් අහවල් ස්වාමීන් වහන්සේලා සරණං ගච්ඡාමි කියලා කියන්නේ නැහැ. ඒ මොකද හේතුව අපි බුදුහාමුදුරුව තමයි සරණ යන්නේ. අද ස්වාමීන් වහන්සේලා ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාව කියන්න උත්සාහ කරනවා. සමහර අය හරියට කියන සමහර අයගේ ඒවැයට කියන්න අපහසුකම් ඇති වෙනවා. ඒ කියන්නේ ඒවැය තියෙන ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන පුළුවන් කාරකම ගැන රහත් වුණා. සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ තරමටම කියන්න බෑ. අපි දන්නවා සරියුත් හාමුදුරුවන්ට හරියටම ධර්මයේ බුදුහාමුදුරුවෝ තරමටම ඒක ඒ කිට්ටුවට ගියත් බුදුහාමුදුරුවෝ තරම්ම දක්ෂ නැහැ කියන එක තමයි ධර්මයෙන් මම ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ කරුණු කියලා බලනකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ ධර්මය අපේ තුළින්. ගැතුයි ස්වාමීන් වහන්සේ කියපු පළියට ඒක බලනවා නම් එතෙන්දි මම හිතනවා ඒක මේ අපි නොමගට යන්න හේතුවක් වෙනවා කියලා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සෙන් මහත්මයා. ඔව් තුමා කිව්වා වගේ ඉතින් මේ සාකච්ඡාව වලින් මේ කිසියම් කෙනෙක් කිසියම් තීරණ වලට එන්න හෝ මෙයි සත්‍ය කියලා යන්න නෙමෙයි බලාපොරොත්තු වෙලා කිසියම් උත්තේජනයක් ඇති වෙනවා නම් දැන් අද සාකච්ඡාවේදී කාටද අන්තිමට හිතෙනවා නම් ඔව් දැන් ඔබ සංඥාවන් ප්‍රගුණ කරනකොට ගිරමාන සූත්‍රයේ මෙමය අපි දන්නවනේ අපි සිටින් විට අනිත්‍ය සංඥා වඩනවා අනාත්ම සංඥා වඩනවා එහෙම කරන කටු භාවනාවේදී මේ සබ්බ සංඛාරස අනිත්‍ය සංඥා කියන එක දැන් කොහොමද මේක අනිත්‍ය සංඥා නෙවෙයි අනිත්‍යා සබ්බ සංඛාරස අනිත්‍යා සංඥා කියලා වැඩිමෙන් මට ප්‍රයෝජනක් වෙයිද මේක මේකයි කියලා දැනගැනීමේ නෙමෙයි දැන් ඒ කීප ආකාරයට පංචස්කන්ධය දිහා බලන්න පුළුවන් නම් සියලුම සංස්කාර දිහා අනිත්‍යා විදිහට බලන්න පුළුවන් නම් මෙතුවක් කළ අනිත්‍ය විදිහට සියලු සංස්කාර දිහා දෙසරැබ් බැලුවා වෙන්න පුළුවන් ඒත් කමක් නැහැ ඒක බැලුවා ඒක වරදක් නැහැ නේ අනිත්‍ය සංඥා කියනකොට මුලින්ම බැලුවේ අනිත්‍ය ඊට පස්සේ සබ්බ සංස්කාර විස අනිත්‍ය සංඥා කියනකොට මෙතුවක් බැලුවේ සියලු සංස්කාර වල අනිත්‍ය කිසි වරද ඒ කියන්නේ ඒකෙන් හානියක් වෙලා නැහැ නේ අර එකක් නිෂ්ක්‍රමවකගේ ප්‍රතියක් ඇති වුණා නමුත් දැන් අදින් ඔයදා සබ්බ සංස්කාර අනිත්‍ය විදිහට බලනවා කියන හිතුවා නම් මේ කිරුණාකටදී ඒකම ප්‍රබලක් වෙයි. ඒ නිසා ඉතින් මේ වගේ කිසියම් උත්තේජනයක් පමණයි. ඒ වගේම දැන් දිට්ඨිය ගැන අපි කතා කරනකොට කෙනෙකුට හිතනවා නම් තමන් ජීනේ දිට්ඨිය කියන දේ මොනතරම් සියුම් විදිහට වැඩ කරනවද? අපි මේ හිතාගෙන ඉන්නේ මහ ගුරුසු මට්ටමට අපිට තියෙන දිට්ඨි නෙමෙයි. මේ ඇත්තටම කියනවා නම් මේ මම මේ කියලා මම අර ඉස්සර කිව්වා වගේ මේ ගන්න වචන වලින් ගන්න දේත් මම මේ ඒක ඒහි තේරුම මෙයයි නේද කියලා ගන්නෙම එය හරියයි මාත් දැති දිච්ච නිසා. එය හරියයි මා පෙර ඉපදගෙන ඉගෙනගෙන තියෙන හා දේව සමග ගැලපෙන නිසා අපි අද දුක හද කිව්වාගේ